දැයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් තවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. සීලූම දෙනා ඒ සඳහා tempat වෙලා සාදුකාරය පාත්. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සත්තන්නං වෝ භික්ඛවේ සංයෝජනානං පහනාය සමුච්ඡේදාය බ්‍රහ්මචරියං වුස්සති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ආරම්භක පාලි වාග්මාලාවයි සත්ත සංයෝජන පහන සූත්‍රයේ අපි ඉදිරිපත් කරගත්තේ අදත් දවසේ ධර්ම දේශනාව සඳහා සර්වජන් වහන්සේ බ්‍රහ්මචර්ය වචීම පිළිබඳ වර්තකතනයක් දෙනවා. යම් කිසි කෙනෙක් ඒ බ්‍රහ්මචර්ය වසන්නේ මේ හතක් වූ සංයෝජන ධර්ම සමුච්ඡේද වශයෙන් ග්‍රහණය කිරීමටයි කියලා ඒ සංයෝජන මහත ලයිස්තුගත කරනවා. අපි මේ තාක්කල් එකෙන් මේ අනුනේ නැත්නම් කාමරාග සංයෝජනේ, පටිග සංයෝජනේ, ditthi සංයෝජනේ ඉවර කරලා තියෙනවා. නැත්නම් අපි ශක්ති ප්‍රමාණය තාකච්ඡාවට ලක් කරලා තියෙනවා. අද අපි මේ ගන්න හදන්නේ විචිකිච්ඡා කියන සංයෝජනේ. ඉතින් අපි අර ඊයේ ඉදිරිපත් කරගත්තේ ditthi සංයෝජනේ ගැන තව පුංචි හඳුන්වාදීමක් මතක් කිරීමක් අද දවසේ ධර්මදේශනා මුලට යොදා ගත්තොත් මේ දෘෂ්ටි කියන්නේ එක කෙලෙසක බොහෝමත් මෝරච්ච අවස්ථාවක්. ඒක සර්වඥාන්සේ විදේශනා කරලා තිනවා. දිට්ඨි මට්ටමට එන්නේ ඉස්සල ඒක චිත්ත මට්ටමට එනවා. චිත්ත මට්ටමට එන්නේ ඒක සංඥා මට්ටමේ ඉඳලා. ඒ නිසා යම් වෙලාවක කෙලෙස් සඤ්ඤා මට්ටමින් හඳුන ගන්න පුළුවන් නම් ඒක මුලින් නුක්තාද බන්ට ලේසි. චිත්ත මට්ටමටපත් වුනොත් ඒක ප්‍රමාදයට ලක් වෙලා තියෙන්නේ. තැහෙන අමාරුයි. දිච්චි මට්ටමේදී වලක්වන්නම බෑ. පිළියම් කර ගන්න බෑ. ඒක නිසා කියනවා සඤ්ඤා මට්ටමේදී තමන්ට හෝ තමන් වගේ කෙනෙක්ගේ සහයෝගය ඇතුව මේක හුදු සඤ්ඤාවක් විතරයි. මේකට ඔච්චරම ඉත්තරක් කරගන්න ඕනේ නැහැ කියලා විනිශ්චය කරගෙන අපිට හරියට පැන්සල් ලියුප එකක් ඉරිසර් කැලලකින් මකන්නා වගේ මකලා දාන්න පුළුවන්. නමුත් යම කිසි කෙනෙක්ගේ සංඥාව චිත්ත මට්ටමට යනකම් නැවත නැවත ඊදිලා බහුලීගත වුණොත් ඒක අමාරුයි එසේ මෙසේ කෙනෙකුට අයින් කරන්න. එතකොට බුදුචාන් වහන්සේ වගේ කෙනෙක් ඉඳ වෙනවා. එයාට කියලා දෙන්න තමන් මේ වැරදි සංඥාවක් ඒකට කියනවා සංඥා විපල්ලාස කියලා. අන්නේ විපල්ලාස දැන් ඇටුවම් බහලා තියෙන්නේ. ඒ නිසා දැන් මේක අයින් කරනවා කියන එක ලේසි නෑ. යම් කිසි කෙනෙක්ගේ චිත්ත මට්ටම සංඥා මට්ටම ඉඳලා චිත්ත මට්ටමට ගිහිල්ලා ditthi මට්ටමට ගියොත් සර්වචනහන්සේ සාමාන්‍ය උත්සාහ කරන්නවත් නෑ. ඒ ආව ගොඩ ගන්න බෑ. ඉතින් ඒක නිසා මේ ප්‍රතිපදාවේදී කෙරෙන්නේ යම් කිසි කෙනෙක් චිත්ත මට්ටමේ හිටියත් සමාවෙන්ද දිෂ්ටි මට්ටමේ හිටියත් මිත්‍යා දෘෂ්ටිකයි ප්‍රශ්නයක් නැහැ. ඒකට උත්සාහ කරන්න පුළුවන්. උත්සාහ කළා චිත්ත මට්ටමේදී. අපි කියන්නේ චිත්ත සමාහිත භාවයකින් නැත්නම් චිත්ත විසුද්ධියක් ආවට පස්සේ යාට පුළුවන් සලකා බලන්න මම මේ අරගත්ත සිත දැඩි කරගත්ත අදිෂ්ඨාන කරගත්ත මේ චිත්ත තত্ত্বය එකම දෙයක් වැඩියට බොහෝ කල් පාවිච්චි කිරීම නිසා හිතේ ඇති වෙච්ච ලෙඩක් හිතේ ඇති වෙච්ච ආතුර භාවයක් කියලා. එයාට ඒ චිත්ත tattve දියාරු කරගත්තට පස්සේ තුනී කරගත්තට පස්සේ පේනවා මේ සංඥා තමයි මේ සියලුම දේවල් ඇති කරගන්න මුල් වෙලා තියෙන්නේ. සංඥා නිදානානි ප්‍රපංච සංඛා. අපේ මේ හිත ප්‍රපංච කිරීම කියන්නේ මේ හිතෙහි නැවත නැවත දෙත් දෙන ගතිය රැව්පිලි රැව් දෙන ගතිය එන්නේ. ඒකට මුල් වෙන්නේ සංඥා. ඒක නිසා මේ සියලු දේට මුල ගලවලා දාන්න පුළුවන් තැන එහෙම නැත්නම් පිළියම් කරන්න පුළුවන් තැන සංඥාව කියලා කෙනෙකුට තේරුනොත් ඒකම විශාල ළඟාවීමක්. ඒ වගේම යා හොඳ චින්තන ශක්තියක් නැත්නම් සෞඛ්‍ය සම්පන්න මනසක් ඇති තමන් කිරිය අනුකම්පා කරන කෙනෙක්. ඉතින් මේක සංඥා නෙවෙයි, මේක ලේසියෙන් අරලා බෑ, මේකට මෙහෙම මෙහෙම කරන්න ඕනේ කියලා අපි ඒ කියන්නේ වැඩි පෙර හිතන්න හිතන්න අදිෂ්ඨාන කරන්න කරන්න චිත්ත ශක්ති වඩන්න වඩන්න ඒක ගොඩ ගන්න බැරි, සනීප කර ගන්න බැරි ලෙඩක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා සරුවචන් වහන්සේ මිච්ඡා දිට්ඨික වුණත් කමක් නැහැ, ඒක නා යම් මට්ටමකට විසුද්ධියක් හිතේ ලබාගෙන චිත්ත විසුද්ධියක් ලබාගෙන ඒ ලබාගත් චිත්ත විසුද්ධිය තුලින් මේ ලෝකේ තියෙන මොකක් හරි අරමුණක් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්, බලන්න පුළුවන් අරමුණක් අරගෙන අන්නේ අරමුණ හොඳට විමසුන් නොනට විපස්සනා නොනට නැවත නැවත බැලීමට ලක් කරොත් එයාට පේනවා මේ මොනම අරමුණකින් පටන් ගත්තත් ඒ අරමුණ ක්‍රමයෙන් 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 සංඥාවක් බවටපත් වෙනවා. අන්නේ සංඥාවක් බවටපත් වුණාට පස්සේ නම් පුළුවන් කෙනෙකුට යෝජනා කරන්න සෞඛ්‍ය සම්පන්නව දැන් මේතෙක්කල් මේ රණ්ඩු ඔක්කොම තියෙන සංඥාවල ඒක නිසා මොන අරමුණක් ගත්තත් අරමුණ විශේෂයි හිත යොදන්න යොදන්න ඒ අරමුණ සියුම් වෙලා සංඥාවක් බවටපත් වෙනවා. එතකොට ඒ සංඥාව තිබුණත් නැතත් හරි වැරදි වුණත් ඒක හුදු හීනයක් විතරයි. ඒක හුදු මිරිඟුවක් විතරයි. ඒක හුදු පිළිඹුවක් විතරයි. ඕක පිළිබඳව එච්චරම දල දඬු වෙන්න යන්න එපා. ඔච්චරම දැඩි මත ධාරී වෙන්න එපයි කියලා සංඥා මට්ටමේ කඩන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි මේ දිට්ඨි පිළිබඳව, දිට්ඨි සංයෝජනය පිළිබඳව කටයුතු කරගෙන යනකොට අපි කාමය නැත්නම් මේ කාම ගුණ මිත්‍යා දෘෂ්ටික වුණත් කමන්නේ. කාම ගුණය එයාට කියනවා කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරන්න කියලා. කාම සංඥාව කියලා කියන්නේ ඒ කාමයෙන් අයින් වෙලා කාමයන්ගෙන් වෙන් වෙලා විවිච්ඡේව කාමයේ විවිච්ඡේව අකුසලයේ ධම්මේ විවේක ස්ථානයකට ගිහිල්ලා තමන් වීතික්කමනේ වෙන කෙලෙස් නෙවෙයි හිතේ කොහොමද කෙලෙස් පැන නගින්නේ කියලා හිතේ පැන නගින කෙලෙස් පිළිබඳ උඳු අවදිමත් වෙනකොට එයාට පේනවා මේ කාම ගුණ නැති වුණාට පස්සේ කාම ගුණ නෑ කියලා දැනගන්න තියෙන ලකුණ තමයි නීවරණ ධර්ම පහ කාම සංඥාව. ඉතින් මේ කාම සංඥාවට වෛර කරන එක නෙමෙයි තියෙන්නේ. කාම සංඥාව එන්නේ කාම ගුණ නැති වෙච්චාම දැන් මේ කාම සංඥාව අපිට පුළුවන් නම් ප්‍රතිස්ථාපනය කරගන්න වෙන දෙයකින් එතකොට අපිට ඊගාව පියවර වෙනවා. ඒක තමයි අපි රූප ලෝකේ කය අනුපස්සනාව රූප කර්මස්ථානයක් ගන්න. ඊට පස්සේ අර නීවරණ ටික මෙච්චර බැට දෙද්දි මෙච්චර ඉසුඹ ලඬ චිත්තක්ෂණයක් නොතබ අපිට බැට දෙද්දි යම් කිසි කෙනෙකුට පුළුවන් නම් රූපාරම්මණයක් බහුලීගත කරන්න නැත්නම් රූපාරම්මණයක හිත පවත්තන්න ඒක චිත්ත භාවනා කියලා එකට කියනවා. අන්නේ චිත්ත භාවනා කරලා කෙනෙකුට විශ්වාසයක් ඇති වුණොත් මට මගේ කයේ හිත පවත්තන්න පුළුවන්. මට මගේ කය ආස්වාස් ප්‍රස්වාස කය හිත පවත්තන්න පුළුවන්. එහෙම නැත්නම් මට මේ බිම්බීමය කියලා මේ හිත පවත්තන්න පුළුවන්. නැත්නම් ඉඳගෙන ඉන්න බව හිත පවත්තන්න පුළුවන්. නැත්නම් මේ සක්මන් කරනකොට වම දකුණ හිත පවත්තන්න පුළුවන් කියලා. එතකොට යා කාමයක් දුරුවන් කරලා නැත්නම් කාම ගුණක් දුරුවන් කරලා කාම සංඥාවක් දුරුවන් කරලා රූපයක් සරණ ගිය වෙලාව. නැත්නම් අපි කියනවා රූප කර්මස්ථානේ හිත රඳවපු වෙලාව. ඉතින් මේ රූප කර්මස්ථානේ හිත රඳවගෙන ඉන්න වෙලාවේ මේ චිත්ත තත්වය තව දුරටත් විමසන උනට ලක් කරන්න පුළුවන් මේ ගත්ත ඉදිරිපත් කරගත්ත රූපය බොහෝ වෙලා බලන ඉන්නකොට එහි විප වෙනස් වීමක් විපරිණාමයක් අනිත්‍යත්වයක් ඇතිව නැති වෙන බවක් වෙනත් දෙවටපත් වෙන බවක් තියෙනවාද කියලා. ඉතින් මෙන්න මේ තමන් නිමිතට ගත්ත මේ අරමුණ වෙනස් වෙන බවක් අනිත්‍යත්වයටපත් වෙන බවක් ඇතිව නැති වෙන බවක් දැක ගන්න බැරි නිත්‍ය සංඥාව නිසා අපි ඉන්නේ ආතුරු වෙච්ච නිත්‍ය සංඥාවක්. අපි මේ මට ගොඩෙන්න උදව් කරපු කාමේශා කාම සංඥා දුරවන් කරන්න උදව් කරපු මේ රූපය නිත්‍යයි සුඛයි සුභයි ආත්මයි කියලා තමයි ගන්න. ඉතින් මේක තමයි මේ දෘෂ්ටිය කැඩීමේදී තමන්ම තමන්ගේ සම්ප්‍රදාන කුලව ගෙනාපු මේ සඤ්ඤා විපල්ලාස වෙනුවට දෙනවා පොඩි යෝජනාවක් මේ අනිච්ච සඤ්ඤාවෙන් බලන්න කියලා. ඒ අරමුණම වෙනස් වෙන සුළු කියලා. ඉතින් ඒක විස්තර කරන්න ලොකු ස්වාමීන් වහන්සේ ලියනවා ආස්වාස් ප්‍රසවාස ඉස්ලාමවට ගොරෝසුව පේනෝ ඒත් ඇති. එතකොට අපිට පේන්නේ ආස්වාස් ප්‍රසවාසයේ මැද කොටස හොඳටම ගොරෝසු වෙච්ච කොටස. ඊට පස්සේ කියනවා මේක කොහේ ඉඳලාද ගොරෝසු භාවයටපත් උනේ? මේ ගොරෝසු භාවයේ ඉඳලා මොකද වෙන්නේ? ඒක අනිවාර්යයෙන්ම ගොරෝසු වෙන්න ඉස්සලා සියුම් තත්ත්වයක් තියෙන්නේ. ගොරෝසු වෙලා ඉවරලා සියුම් තත්ත්වයකට යන. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට බලන්න පුළුවන් නම් මේ චිත්ත භාවනාවට උදව් කරපු මේ අරමුණ ගොරෝසුපත් තත්ත්වයේ දකින්න ඉස්සලා වෙන දෙයක්. ගොරෝසුත් ඉඳලාපත් වෙන්නේ වෙන දෙයකට. අන්නේ දෙකට සාදර ගතියට අපි කියනවා නිච්ච සංඥාව. මේ නිච්ච සංඥාව කවම කවදාකවත් පුද්ගලයාට ස්වභාවයෙන් මතුවෙන්නේ නැහැ. ඒක බුදු කෙනෙක්ම කියනවා. ඒක නිසා බුදු කෙනෙකුට අහුන්カン දෙන්න ඕනේ. අහුන්カン දුන්නට ඇහෙන්නේත් නැහැ. ඇහුණත් මේ මම මේ බලබල හිටපු අරමුණ කොහොමද අනිත්‍ය කරලා බලන්නේ කියලා හිත ඇතුලින් විශාල පෙරලියක් වෙනවා. අරගෙන ආපු නিত্য සුඛ සුභ කියන ප්‍රදේශය රැක ගන්න. ඒ නිසා මේ වෙලාවට යෝගාචරයේ කය නලියන්න පටන් අර ගන්නවා. හිත අවුල් වෙන්න පටන් ගන්නවා. නිින්ද නොයා යනවා. ගොඩාක් කරදර කරනවා. අර තමන් ගත්ත අරමුණ නිමිත්ත අනිත්‍ය බව පිළිගන්න. ඉතින් මේකට අනුග්‍රහ කරනවා කියන එක ලේසි නෑ. ඒ අනුග්‍රහ කරනකොටම ඔය කියන දිට්ඨියට පහර වදිනවා. එහෙම නැත්නම් අපි ඔය ඉස්සරහට කියන්න හදන විචිකිච්ඡාවටත් පහර වදිනවා. ඉතින් ඒක යෝගාවචරය විසින්ම කළ යුතුයි. කරලා කොයි වෙලාවක හරි මේ කාමේශ කාමසඤ්ඤාට දුරුවන් කරන්න ගත්ත මේ උස්ම එහෙම නැත්නම් මොන හරි අරමුණක් කෘත්‍ය කරාට කාමේශ කාමසඤ්ඤා දුරුවන් කරාට මේක දිහා බලහිනකොට මේක ඒකට තරම් වෙන්නේ නැති වෙන විදියට වෙනස් වීමක් වෙනවා. ඒක සතිය දුර්ලකමක් නෙවෙයි සමාධිය දුර්ලකමක් නෙවෙයි භාවනාවේ දියුණුවක් කියලා තේරුම් ගන්න තමයි අපි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. මුචි කාර්ය අමාරු වැඩක්. පිළිගත්තට හිතට කාරණාව සිද්ධ වෙනකොට කවදාකවත් යෝගාචරයට මුණ දෙන්න බෑ. අපේ කය හැදිලා තියෙන නිත්‍ය සංඥාවේ අපේ හිත හැදිලා තියෙන නිත්‍ය සංඥාව. එදින මේ කයයි හිතයි දෙක මේ අනිත්‍ය සංඥාවට උරු කරනවායි කියලා කියන්නේ ජලයේ ප්‍රතිච්ඡ සතෙක් ගොඩ දැම්මා වාගේ. ගොඩේ ප්‍රතිච්ඡ සතෙක් වතුරට දැම්මා වාගේ. ඉතින් ඒකට යෝගාවචරයම නතු කරගන්න තමයි මේ ශ්‍රද්ධාවාදී ධර්ම අවශ්‍ය කරන්නේ. ඉතින් මේ විදිහට යම් විදිහකට යෝගාවචරය උරු කරගන්න පුළුවන් වුණොත් යාට මේ අනිත්‍ය බලන ගතියට අනිත්‍ය සංඥාවෙන් වැඩේට යන්න ඒ යෝගාවචරයට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ. එයාට බුදු වෙන්න පුළුවන්. එයාට පතේ බුදු වෙන්න පුළුවන්. සෝවන් වෙන්න පුළුවන්. රහත් වෙන්න පුළුවන්. අන්නේ හැකියාව Taman තුල තියෙනවයි කියලා යෝගාවචර කාදාවක කල්පනා වෙන්නේ. කල්පනා වුණත් ඒ ප්‍රත්‍යක්ෂණය කරගන්න අමාරුයි. ඒ නිසා මේ අනිත්‍ය භාවය පිළිගන්න බල්ලා බැලුවොත් නම් පේනවා මේ හුස්ම එක හුස්මක් ඇතුළෙම පේනවනේ. පටන් ගන්න හුස්ම නෙවෙයි ඉවර වෙන්නේ. ඉතාමසියුන් තනින් පටන් අරගෙන දැනෙන මට්ටමට ඇවිල්ලා ඊට පස්සේ ඒක ගොරෝසු වෙලා ආයසියුම් වෙලා නැති වෙලා යනවා. මෙන්න මේ සියුම් තැනේදී මේ රූපය රූප සංඥාවක් විදිහට පෙනී හිටින්න. රූපේ හේවණල්ලක් විදිහට පෙනී හිටින්න. රූපේ බිලිමිබුවක් විදිහට පෙනී හිටින්න. රූපේ මායාවක් විදිහට පෙනී හිටින්න. රූපේ මෙලිගුවක් විදිහට පෙනී හිටින්න. ඉතින් එතන තමයි හරියම බය හිතෙන තැන, අනිශ්චිත තැන. අපිට මේ රසායනික ශරීරයේ සම්පූර්ණයෙන් අවුල් වෙනවා අපේ. ඒ වගේම මානසික ශරීරයේ සම්පූර්ණයෙන් අවුල් වෙනවා. එතකොට කායික රෝග පීඩත් වෙනවා. ඒකට කය දරා ගන්න බැරි වෙනවා. ඒක හරියට කියනවා නම් නිකන් කෙල්ලෙක් වැඩි වෙපත් වෙනකොට ඒ වැඩි වෙපත් වෙන ගෑනු ළමගේ රසායනික ශරීරයේ කායික ශරීරයේ මේ මානසික ශරීරය ඔක්කොම අලුත් වෙනවා. අන්නේ වගේ මේකේ මේ භාවනා කරනකොට මේ එක ජීවිතයක් ඇතුළත නිට්ටයයි සුඛයි සුබයි කියනිට පෙක්කන මේ අනිත්‍ය වෙන්න පුළුවන් කියන තැනට ගිහිල්ලා පිළිගන්නකොට මේක නිකන් රූපාන්තරණයක් වාගේ මේක නිකන් පරිණාමයක් වාගේ ඔය ඔතන මානවයේ අවුරුදු ලක්ෂ 20 ගානක හිරවිලක් හිරවිලා ඉඳලා තියෙනවා. එයාට එන්න බෑ ඉතින් එයාට අපි පරිණාමයේ එතනමයි ඉන්නේ. කිසිම වෙනසක් ඇති වෙන්නේ නැහැ. මොකද අපි මේ බාහිරින් නිත්‍ය සංඥාව බදාගන්න. ඒක තමයි මේ පෞල් සංස්ථාව තියෙන්නේ. ඒක තමයි මේ ව්‍යාපාර තියෙන්නේ. ඒක තමයි මේ විවස්ථා තියෙන්නේ. ඒක තමයි මේ ඔක්කොම සමිති සමාගම් ගොඩ නැගිලි ඔක්කොම තියෙන නිත්‍ය සංඥා මත. නමුත් එහෙව් නිත්‍ය සංඥාව කියတဲ့ කෙනෙක් මේක අනිච්ඡං කියලා පිළිගන්නේ. අනිච්ඡං කියන එක බලන්ඩ යනවා කියනකොට ඉතින් එතෙන්දි බලාපොරොත්තු වෙන්න ඕනේ ලොකු රූපාන්තරණය වෙනස්කම. මෙන්න මේ වෙනස වෙලා ඒ යෝගාවචරය මේ රූපයට මේ ගොරෝසුව ත්‍රිමාන රූපීව කොන්ක්‍රීට් ගතියකුත් තියෙනවා. ඒක තුලම සංඥාම ගතියකුත් තියෙනවා. බලාගෙන ඉන්නකොට ඒක තියෙනවා කියලා පිළි අරගත්තොත් ගොරෝසු රූපේ පේනවා. නැත් තිබුණට මේක මට විනිවිදින්න පුළුවන්. මට මේක විපස්සනා කරන්න පුළුවන් කියලා රූපය විනිවිදින්න ගත්තොත් මේ කොම අංශු කොටක් වඩපත් වෙනවා. ඒ අංශු කොට විනිවිදින්න පුළුවන් ඒ අංශුවක් එකම චිත්තක්ෂණයක්වත් එක තැනක තියෙන්නේ නැහැ. ඒක බොහෝම වේගෙන් වෙනස් වෙන එකක්. ඒකට කාලෙකුත් නැහැ. ඒකට සීමාවකුත් නැහැ. අර ඝන සංඥාව තියෙන වෙලාවෙන් නම් ඒකට හැඩයක්, වර්ණයක්, රූපයක් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒ ඝණයක් තිබුණු දේ විනිවිදලා කාංශු රාශියක් බව කලාපයක් බව දකින්ද විද්‍යාවටත් අවුරුදු 200ක් ගියා. මේ අපි දන්න මේ කාලේ තියෙන විද්‍යාවට. ඊට පස්සේ ඒක පිළිගන්නේ නැතුව හංගගෙන හිටිය ගොඩක් කල්. දැන් ඒක හෙලි වෙලා තියෙනවා. අන්න ඒ වගේ මේ අංශු බවටපත් උනට පස්සේ පේනවා මෙච්චර නිත්‍ය සුඛයි සුබයි කියපු දේ අංශු වලින් හැදලා තියෙන අංශු ඒකාන්තම අනිත්‍යයි දුඛයි අසුබයි අනාත්මයි. ඒකට හරපද්ධතියක් නැහැ. ඉතින් අන්න ඒක තේරුම් ගන්නකොට ඒක බුද්ධ වචනේ සඳහන් කරන්නේ රූපය රූප සංඥාවක් බවටපත් වෙනවායි කියන. එතකොට රූප සංඥාවක් පාඩපත් වෙනවන රූප අතර තියෙන වෙනස්කම් අරක හොඳයි මේක නරකයි ඒක ලොකුයි මේක පුංචි මේක දිගයි මේක කොටයි කියන ඔක්කොම නැතිලා යනවා. සුභාසුබං අනුන්තුලං මේ සේරම නැතිලා මේ පොඩි අංශු වගේක් තියෙන්නේ. අංශුලින් තමයි මේ ඕන දෙයක් හැදෙන්නේ. එතකොට යාක ඕනේ නම් ඝණයක් විදියට අනිකුත් පද්ධතිය මෙන් කළ මේක දකින්න පුළුවන්. අංශු වශයෙන් දකින්නට පද්ධතියක් තුල තියෙනවා. වෙන් කරන්න බෑ. අන්නේ වෙනස වෙනකොට තමයි රූපය රූප සංඥාවක් බවටපත් වෙනවා කියලා කියන්නේ. අන්නේ රූප සංඥාවක් බවටපත් වෙන වෙලාවේදී එයාට අර මේ රූපේ මමය මගේය මට අපච්චි දීපේකය මගේ බූදලේය ආදි වශයෙන් කියලා ඒකත් එක තිබුණ අර බැඳීම එවනත මේක නැති කරන්න ඕනේ කියන වනස්හිතවිල්ල වෙනුවට පේනවා. ඒ ආසකන දේ හෝ විනාශ කරන්න ඕන දේ මේ අංශු ගොඩක් නම් ඒ අංශුත් එක රණ්ඩු වෙලත් බෑ අංශුත් එක යාළු වෙලත් බෑ. මොකද මේ අංශු නැත්නම් මේ තිත් සදාචාර ධර්මයේ හුඟම් දෙන්නේ නැහැ. එයා ඔය නියම මොනම නීතියක්වත් හුඟම් දෙන්නේ නැහැ. ඒක ධාතු මනස කාට අහුවෙන්නේ. ඉතින් ඒක පිළිගන්න බෑ නිත්‍ය සංඥාව තියෙනකන්. ඉතින් එතන ගියාට පස්සේ පේනවා මේ අංශු රාශියක් එක්ක මේ සංඥා ගොඩක් එක්ක නේද මේ දෘෂ්ටියක් කියන එකක් කියලා තියෙනවා. දිට්ඨිගත වෙනවයි කියලා කියන්නේ ඕකට. ඉතින් මේ දිට්ඨිගත වෙන්න මේකේ හරබද්ධතියක් නැහැ. මේක ශූන්‍යයි, මේක තුච්චයි, මේක රිත්තයි, මේක අනාත්මයි, මේක පරතෝ අනුණ්ඩයි කියදියා. එතකොට යාට දෘෂ්ටියක් läග ගන්න තැනක් දෘෂ්ටියක ප්‍රතිෂ්ඨාවක් ලබා ගන්න බැරි වෙනවා. ඒක නිසා එතෙන්ට යනකම් භාවනා කරන්නේ නැතුව මට මේ දෘෂ්ටි අයින් කරන්න පුළුවන් අයින් කරන්න ඕනේ කියලා කිව්වට ඒක නිකන් අහසට ඉනිමන් හදල් බඳින්න හදන වගේ වැඩක්. මෙතෙන්දී අනකම භවනා කරන්න ඕනේ. භවනා කරලත් මේක දෘෂ්ටි අයින් කරන ස්වභාවයෙන් බැලුවේ නැත්නම් මේ භවනාවට ආස වෙලා එතන අතර වෙන්න ඉඩ තියෙනවා. මෙතෙන්දී ඕනෙලා තියෙන්නේ මෙතෙන් ගියාට පස්සේ මේක මතින් මොන තොරන් ගහන්නද? මේක මතින් මොන කතන්දර ගොතන්නද? මේ වැල්ලි හදපු මාලිගාවක් වගේ එකක්. ඕකේ මොනවද තියෙන අයිතිවාසිකම කියලා ඒ දේ තියෙන මේ කලාප ක්‍රමය එහෙම නැත්නම් මේ ඝන සංඥාව එහෙම නැත්නම් කෘත්‍ය ඝණය ආලම්බන ඝණය ආදි වශයෙන් කැඩලා ගියාට පස්සේ පේනවා මේක මේ විදිහට එකක් තියෙනවා කියලා අල්ලගන්න ඒ චිත්ත tattvaya මේ සංඥා tattvaටපත් වුණාට පස්සේ තමයි අපට ඕනේ නම් ඒක නායතෙන්ද සූදානම් මනසකින් ගියොත් මෙතන දෘෂ්ටිකට ලඟු ගන්න බෑ කියලා තේරුම් ගන්න පුළුවන්. නමුත් එතෙන්ද ගිහිල්ලත් මේ කියන මේ අංශු මේ කියන ශක්ති මේ කියන ජව ආත්මයක් කියලා පිළිගන්න පුළුවන්. අනාත්මයක් කියලා පිළිගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඒ දේවවාදී ඉස්සර නිර්මාණවාදී කට්ටිය කියන මේ ඒ අංශු වැඩ කරන්නේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් හැටියට. දෙයන් අංශුගේ මැවීමේ මේ මූලිකම බිල්ඩින් බ්ලොක්ස් එක තමයි මේ තියෙන්නේ. ඒක වැඩ කරන්නේ දෙයන් අංශේ හැටි. ඒක හදාගන්න වෙනස් කරන මනුස්සයර පුළුවන්. හැබැයි මේක ඒ න්‍යාය ධර්ම ටික ඉතුණියා උත් බීජ නියාම කම්ම නියාම චිත්ත නියාම උතු නියාම දේවත්වයට දාලා පුද්ගල ආරෝපණය කරනවා. ඉතින් ඒ පුද්ගල ආරෝපණය කිරීමට නම් මෑතකදී වෙච්ච විද්‍යානුකූල සොයා ගැනීම බරපතල අභියෝගයක් වෙලා තියෙනවා. නමුත් මේකෙන් අදහස් කරන්න බෑ මේ විද්‍යාඥයා මේක බලන්න ගිය ගමනක් නැත්තම් මෙයාගේ යහපත් අදිෂ්ඨානකින් ගිහිල්ලා නෙවෙයි මේ වෙලා තියෙන්නේ පය හැප්පිලා වැටලා තියෙන්නේ මෙතන. නමුත් සර්වඥාන්සේ මේක හොයාගෙන දැනගෙන කිව්වා මේක න්‍යාය ධර්මයක් බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් නැත්නම් මේ න්‍යාය පවතිනවා. ඒ න්‍යාය තුල දෘෂ්ටි පිහිටන්න බෑ. ඒ න්‍යාය තුල නিত্য ධර්ම පිහිටන්න බෑ. පදනමක් ලබන්න බෑ. පාදමක් සකසෙන්නේ නැහැ. ඉතින් ඒක පාදමක් සකසන්න නම් ඒක මත පාදමක් සකසන්න නම් ඒ පාදම තමන් මවාගත්ත හිතින් මවාගත්ත මේ පාදම නිට්ටයයි සුඛයි සුබයි කියන අදහස අවශ්‍යයි. ඉතින් ඒක නිසා බුද්ධ ඥානාචරණේ පාදම දිය වෙනකන් යෝගාවචරය ලව්වා. යෝගාවචරය ගෙනියනවා ප්‍රතිපදාව හරහා. ගියාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේකේ අපි පිහිටවන්න ගියත් මඩේ හිටුපු ඉන්න වගේ මේක ස්ථිර සාර්ධයක් හිටින්නේ නැහැ. ඒ වුණත් ඒ යෝගාවචරක තියෙන අවිද්‍යාව නිසා ඒ යෝගාවචර තියන්න පුහුණු නැති නිසා මේ තුලත් කොහොම හරි මේ තමන් ගිනිච්ච පොදිය දෘෂ්ටිමල්ල තියන්න හදනවා. තියන්න බෑ. මේ පෙරලෙනවා. ඒ මොකද මේකේ පාදමක් පදනමක් නැති නිසා. ඉතින් ඒක නිසා මේ අපි මේ කරන අසාර්ථක ප්‍රයත්නෙ පෙන්නනවා ලිග්ගල් තුනක් උඩ වෙනුවට ලිග්ගල් දෙකක් උඩ මුට්ටියක් තැම්පත් කරන්න හදන කෙනෙකුට මොකද වෙන්නේ කියලා. අඩුම ලිග්ගල් තුනක් තියෙන්න ඕනේ පාදම හිටින්න. නමුත් ලිග්ගල් දෙක නම් තියෙන්නේ පොඩ්ඩකට තියේ වතුරක් කරනකොට පෙරලෙනවා. ඉන්ද්‍රපත්තුරට පස්සේ ඒකට වැටෙනවා. ඒ වගේ අර මේ ට්‍රයිපෝඩ් එක කකුලක් අයින් කරලා පස්සේ මොකද වෙන්නේ? අන්නේ කටයුත්ත වීම මේ භාවනා කරන්නන් අතර නිතර සිද්ධ වෙනවා. යා පුළුවන් තරම් වෙල්ඩින් කරලා හරි කකුලක් අයි කරගන්නයි බලන්න. ලිග්ගල තියාගන්නයි උත්සාහ කරන්නේ. ඉතින් ළඟින් ගෙතින් අර ඉල්ලනවා බාන්නකෝ මේ මුට්ටිය කෙලින් කරලා දෙන්න පොඩ්ඩක් මට. මට ගලක් හොල දෙන්න. ඉතින් අල්ලපු ගෙදර කට්ටියත් බොහෝම කරුණාවෙන් ඇවිල්ලා උදව් කරනවා. ආයෙසරන් නිත්‍ය සංඥාව හදාගන්න. ඉතින් අපේ ඔය අම්මා හැම ඉන්න කාලේ කියනවා අප්පච්චිම ඒ දවස්වල ඒගොල්ල මේ මයංගණ යනවලු මේ වන්දනාව. ඉතින් ගිහිල්ලා මේ නැමිච්ච මුලක් තියෙන තැනක තව ගල් දෙකක් තියලා මුලයි ගල් දෙකයි ලිපට තියලා පත්තු කරනවා. ගින්දර පත්තු කරනකොට මුල ඇදෙනවලු. බලනකොට පිඹුරෙක්ලු. ඉතින් ඒ සුදු මුට්ටි පෙළේ. ඔය හඬ බැරිලු. ඒ කියන්නේ මේ පිඹුරගේ ඇදී එක කලකට තියලා ලු මුට්ටිය ලික් ගල් තුන තියෙන්නේ. ඉතින් වගේ හිතන්න තුන් දෙනා පිඹුර නම්. ඉතින් ඒක දැනගත්තොත් අපි කොච්චර බීචයකටපත් වෙනවද? මේ මුට්ටිය අපි ගිනාපු අපේ මේ මතිමතාන්තර හන මිටිය, අපේ මේ රුචිආජුකම් මිටිය, අපේ පෞරුෂත්වය, අපේ సంతාණෙන් ගිනා මේ උරුල ගති ටික රැකගන්න අපි මේ පාදමක් හොයන හැටි. ඉතින් ඒ දෘෂ්ටි සංයෝජන දෘෂ්ටි අනුසය වෙන්නේ අනුසය ගෙවීමක් නේකනේ මේ සූත්‍රයෙන් කියන්න දන්නේ වෙන්නේ දිට්ඨි මට්ටමේ චිත්ත මට්ටමේ නෙමෙයි හොඳටම ගේන්න ඕනේ සංඥා මට්ටමට රූප සංඥා මට්ටමට ගෙනල්ලත් බොහෝ කාලයක් ඇසුරු කරලා කියන්න ඕනේ මේකේ මොන දේ සැලස්මක් හදන්න කියත් හදන්න බෑ ඒක මේ දූවිලි අන්තර රාශියක් විතරයි ඒ දුවිලි අන්තරාජයට ටෝච් එකක් එම ගහපුවම පේනවා. නමුත් ඒක අඹන්න බෑ. පිටු අඹන්න බෑ. ආනේ බව තේරුම් අරගෙන මේ තියෙන දේ පිළිගන්නව ඇර මේ ලෝකෙ මෙට වැඩි හොඳ කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ලෝකෙ විනාශ කරන්න පුළුවන්. එතන මගේ කට්ටියට මම මෙහෙම කරලා දෙනවා. මම නම් මෙහෙම කරනවා කියලා අපි ඔය හදාගන්න පදනම් වෙන මේ දෘෂ්ටිය නැතිවීම උග දෙනෙක් කියනවා නාස්තික වාදයක් කියලා. එහෙම නැත්නම් අකිරිය වාදයක් කියලා. ඇත්තාවුම දෙයක නැති බව පෙන්වන්න හදනවායි කියලා. එහෙම නැත්නම් ප්‍රගමණයට බාධාවක් කිය. එහෙම නැත්නම් නිර්මාණශීලීත්වයට බාධාවක් කිය. ඉතින් බුදුජානනාථට දිගටම චෝදනා කරනවා අරස රසෝ අපගබ්බෝ අහිරි ආකිරියවාදෝ උච්ඡේදවාදෝ වචන හත අටකින් බයිනවා මෙච්චර ලස්සන මේ ලෝකය ඔක්කොම මේ ලස්සන දෙයක් නිෂ්පාණය කරන්න හදනකොට ඔබාන්ති විතරක් ඇවිල්ලා ඔකට පදනමක්වත් නැහැ කියනවායි කියලා. බුදුජානනාථ සඳහා කළා කියන ඔබලා හදන නිෂ්පාදනය කරන්න හදන්නේ දුක නම් මම දුකට පදනම නැති කරන එක තමයි මේකට ඇවිල්ලා ඉන්නේ කියලා. කරන නිෂ්පාදන සියල්ලම දුක නම් හදන හැමදේම දුක නම් මම ඇවිල්ලා තියෙන්නේ ඒකේ පදනම ඇති කරන්න තමයි කියලා. එචින් මේක කොහොමද අද මේ සුභවාදී සමාජයක අද මේ වගේ තියෙන මේ සුඛෝපභෝගී වස්තු සහිත සමාජයක එනත මේ කන්සියුමරයිසේෂන් තියෙන සමාජයක අපි කොහොමද මේක ඔප්පු කරලා පෙන්නන්නේ? ඒක නිසා ඒ මූලිකම වීම දෙයන්නාත නෙවෙයි වගේ කියන විද්‍යාවක සහය ගත්තත් අපි මෙතන තියෙන්නේ මේ අංශු ටිකක් විතරයි කියලා. ඒ කාම භෝගී එහෙම නැත්නම් මේ පාරිභෝගිකත්වයේ තියෙන මේ පරිසරය ගැන කතා කරන්න විද්‍යාවෙන් කිසිම සහයෝගයක් අපිට ලැබෙන්නේ නැහැ. ඒක නිසා කියනවා ඕකත් විද්‍යාවක් නං ඔය අපිට පෙන්වන උගන්නන්න හදන විද්‍යාවත් විද්‍යාවක් නං බුදුරජාණන් වහන්සේ විද්‍යාව උදපාදි කියලා මොකද්ද දැක්කේ කියලා. බුදුජානනාංශේ නිවන් දකින්නලාදී චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි කියලා යම් විද්‍යාවක් පෙන්වනවා. ඒ කියන්නේ විනිවිද දකින්න ගතිය. ඒකයි මේ විද්‍යාවයි දෙකම අපේ දරුවෝ පටලවාගෙන ඉන්නේ දැන් ඉස්කෝලේ පන්ති කාමරේ. මේකත් විද්‍යාවක් අරකත් විද්‍යාවක්. ඉස්සරනම් තිබුණ පුංචි කාලේ කේමනන්ද සාන්ති කියනවා මේ මේ කුණුහරුපේට අපි කිව්වේ නවීන විද්‍යාව කියලා. දැන් ඒ නවීන කැල්ල නැහැ. ඒක හිමීට අයින් කළ දැන් තියෙන විද්‍යාව විතරයි. එතකොට බුදුරජාණන් වහන්සේ වයාගත්ත විද්‍යාවයි මේ කුණු හරපේ දෙකම එක ඔළුවකට දාපුවාම ඒ ඔළුව නිකරේල් වෙන්නේ කොණ්ඩේ නෙවෙයිනේ කිල් වෙන්නේ පාය. ඒක නිසා ස්වාමීන් වහන්සේ පොතක් ලියුවා මැරෙන්න ඉස්සලා අපිට පත්‍ර පත් මුද්‍රණය කරන්න බැන්නා මේ කුණු හරපේට අවිද්‍යාව කියලා කියන්නේ කියලා. මේක ඇවිල්ලා තියෙන්නේ මිච්ඡා දිට්ඨියකින්. මේක ඇවිල්ලා තියෙන්නේ මිච්ඡා සංකල්පකින්. එසම මේක අවිද්‍යාව. මේ බුදුරජාණන් වහන්සේ කියපු විද්‍යාව ඒකට එන්න පුළුවන්. ඒක නිසා නමුත් මේක ඔප්පු කරලා බලන්න ඕන නම් කාට හරි එයාට මේ මේ දිට්ටි මට්ටමේ බෑ චිත්ත මට්ටමේ නෑ ඕනම දෙයක් භවනා කරලා ඒ සංඥා මට්ටමට ගන්න ගියාට පස්සේ පේනවා ඒකේ කරපද්ධතියක් නෑ කියලා. උපමාවක් ගත්තොත් මේ ඕනම අංශුවක් ලෝකෙට අහුවෙන ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකට දාලා බැලුවොත් ඒ වස්තුව කොහොමඩක්වත් අඳුරගන්න බැරි විදිහට ඒක ඇතුලේ තියෙන්නේ මේ ශක්ති ටිකක් විතරයි. ඒකට තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ටිකක් විතරයි. ඒ එකම ඉලෙක්ට්‍රෝනයක්වත් එකම ප්‍රෝටෝනයක්වත් පොසිට්‍රෝනයක්වත් ක්වක් එකක්වත් බලන්නවත් එතන නතර වෙන්නේ නැහැ. ඒ තරම් ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒක නිසා එවැනි පුංචි අංශුවකට විද්‍යාව කියන ගුණ ලක්ෂණ දෙකයි තියෙන්නේ. ඒකේ විශිෂ්ට ගුරුත්වයේ සහ වේගයේ අපි හුද්දම යන්ත්‍ර දැන් හදලා තියෙන යන්ත්‍රයෙන් පුළුවන් ඒ අංශුවේ වේගය මනින්න ඒ වේගමණින්ට හදන යන්ත්‍රයෙන් කවදාකවත් ඒ අංශයේ විශිෂ්ට ගුරුත්වයේ ඒ වෙලාවේ මනින්න බෑ. විශිෂ්ට ගුරුත්වය හදන්න යන්ත්‍රයේ සුසර කරොත් ඒකෙන් වේගමණින්න බෑ. මේ දෙකක් තියෙනවත් කියලා කියන්න වෙන්නේ චින්තාමය ඥානකින් විතරයි. ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. ඒකෙන් තමයි මේ බාහිරයේ තියෙන දේ හැදිලා තියෙන්නේ කියලා ගත්තොත් ඒ ශක්ති ඒ ජව ඒ වේගවල කිසියම් මධ්‍යස්ථානයක් හෝ හරපද්ධතියක් හෝ ද්‍රවයක් හෝ නැහැ. ඒව ක්‍රියාත්මක වෙන වේගය මොනම මනුස්සයෙකුට හිතා ගන්න බෑ. ඒකට හේතු එක සමීපව බලන එක තමයි ඒකට අවශ්‍ය කරන්නේ. අපි කියනවා ફોකස් කරනවා කියන්නේ. අපි කියනවා නාභිගත කරනවා කියන්නේ. ඒක පියවි ඇසට පේන්නේ නැහැ. ඉතින් අපි ඉස්සර කිව්වේ පියවි ඇසට පේන්නේ නැත්නම් ගණන් ගන්න නැහැ කියලා. දැන් අපි අන්වීක්ෂ දුරේක්ෂ දාලා ඒ පොඩ්ඩක් පෙන්වලා දෙනවා. එහෙම පේන්නේ නැති වුණාට මෙහෙම දෙයක් තියෙන්න පුළුවන්. ඒතකොට බුදුරජාණන් වහන්සේ මේ දැක්කේ ওই කිසිම චීන කන්නාඩියක් නැතුව. අන්වේක්ෂ තිබුණෙත් නැහැ, දුරේක්ෂ තිබුණෙත් නැහැ. භාවනා කරනකොට මේ සියල්ල කුඩු බවට අංශු බවටපත් වෙනවා. ඉතින් අපිත් ඒ භාවනා කරන යනකොට මේ අංශු බවටපත් වෙනකොට වරින් වර අංශෝලින් ශක්ති පුඤ්ජ හැදෙනවා. ක්වොන්ටම් කියලා කියනවා. ආයෙත් ඒකෙන් දහසලයක්. ඒක හරියට ගලන දියක පුංචි සුලිය ඇති වෙලා ආය වතුර බාටපත් වෙනවා. ආය සුලිය ඇතිනෝ ආය වතුර බාටපත් වෙනවා. සුලියක් ඇති වුනහම අන්න අසවල් තැන කියලා තැන වෙන්නන්න පුළුවන්. අරකට වැඩිය මේක ලොකුයි කියන්න පුළුවන්. ආය වතුර බාටපත් වුණාට පස්සේ කොහෙද ගියේ? මොකට සංසන්දනේ කරන්නද? ඉතින් ඒසා දියරැලක ඇති වෙන්නා වූ සුලි වගේ මේ ශක්ති වරින් වර එක එක හැඩ ගැනීම පුංජ බවටපත් වෙනවා ක්වොන්ටම් බවටපත් වෙනවා වෙනකොටම සංඥාවක් දානවා අපි ඒක අනිත්‍යකෙන් වෙන් කරන්න ලොකු පුංචි කියන්නේ ඒ දියසුලි වල එහෙම මාන්නකාරකමක් මම ලොක්කා කියන ගතියක් නැහැ මේ සංඥාවේ තමයි තේරම තියෙන්නේ එනිසා මේ සංඥා මට්ටමට ගියාට පස්සේ කෙනෙකුට පුළුවන් නම් මේ සංඥාවක් ඇති උනායි කියලා සතුටු වෙන්නේ නැතුව සංඥාවක් නැති උනායි කියලා සතුටු වෙන්නේ නැතුව ඇතිවීම නැතිවීම දෙක හරහා කිසියම් මතවාදයක් ගොඩ නගන්නේ නැතුව නම් කිරීමක් මෙනෙහි කිරීමක් නැතුව හිටියොත් ඒ කෙනාට පේනවා මේක මතින් දෘෂ්ටියක් ඇති කරගන්න නම් අවිද්‍යාව අනිවාර්යෙන් පදනම් වෙන්න ඕනේ ඇති හැටියට මේක දකිනවනම් මේක පිළිබඳව දෘෂ්ටි ඇති කරන්න බෑ මොකද ඒක නම් කරන තරම්වත් වෙලාවක් ඒක දිගට හිටින්නේ නැහැ. ඒක නිසා නිමිත්ත කියලා පටන් ගන්න අපේ භාවනාව නිවනට කිට්ටු වෙනකොට අනිමිත්ත අපනිත ශුන්්‍යත වෙනවා. අපි කාය අනුවසනාව නිමිත්තක් කරගන්න. වේදනානුපස්සනාව එහෙම නැත්නම් ආස්වාස් ප්‍රසවාසයේ පිම්බීම හැකිලිම කසින මොනවා හරි නිමිත්තක් කරන භාවනා කරනකොට ඒ නිමිත්ත නිවන් දොරටුවක් වහටපත් වෙනකොට අනිමිත්ත වහටපත් වෙනවා. මේක බොඳ වෙලා ඒක නිකන් හුදු සංඥා ගොඩක් විතරයි. මේ හරියට මීදුමකට ටෝච් එකක් ගැහුවා වගේ ටෝච් එක ගහලා ඉන්නකම් මීදුම් පේනවා. ටෝච් එක මැකුවට පස්සේ නිවුවට පස්සේ පේන්නේ. ඒක මේ වහලේ දවල් වරුවේ වහලෙන් පුංචි හිලක් ඇති වෙලා ඉරස් කදම්බයක් ආවොත් ඒ කදම්බේ හරහා යන දූවිලි ටික පේනවා අපට. ඒ ඉරේ කදම්බේ. අනික කරේ දූවිලි නෑ අපිට පේන්නේ. අපිට පේන්නේ කදම්බේ දූවිලි තියෙනවා. අනිත් තැන දූවිලි නෑ කියලා අපි ඒක පිහන්න හැදුවට මේ හති කොන කදූවිලි. අර කදම්බේට අහුවෙච්ච ටික විතරයි අපේ පචේ අපිට උගන්වන්නේ. අන්න ඒ වගේ මේ සංඥා කරපු ටික විතරයි අපිට දුක දෙන්නේ. සඤ්ඤා කරපටිකෙන් විතරමයි දුකට නිදහසක් තියෙන්නේ. ඒ නිසා නිමිත්ත අල්ලන්න සඤ්ඤා කරන්න සඤ්ඤා කළ නිමිත්ත කොටු කරලා නිමිත්ත අනිමිත්ත වෙනකන් නැත්තම් රූපේ රූප සඤ්ඤාවක් වාටපත් වෙනකන් භාවනා කරනකොට අර අවුරුදු කෝටි ගාණකට ඉස්සලා නතර වෙච්ච අපේ මේ පරිණාමය ඉස්සරහට යන්න පටන් ගන්න. අපි තවදුරටත් මේ රූප ගැන බලාපොරොත්තුක් නැහැ. එතකොට භෞතික විද්‍යාවක් නැහැ. එතර භෞතික දියුණුව කියලා කියන්නේ මත් කිරීමක් බවත් මේ තමන්ගේ ප්‍රകൃතිය දැනගන්න තියෙන එකම බාධාව බවත් තේරුම් ගත්තට පස්සේ යා තේරුම් ගන්නවා සැප හෝ දුක තියෙන්නේ මන් තුල විතරයි. ඉතකී තන ආදර රජ මාලිගාව සැදී වගේ දැනටමත් අපි ඉන්නේ පිරිච්ච ගතියක. ඒකට මේක ඔයෙන්වත් යක් ගහන්න ඕන කමක්. විද්‍යාවෙන් අපිට ආදාර ඕන ගතියක්. එහෙම නැත්නම් කවුරුත් ඇවිල්ලා ඔබ සෝවාන් සකදාගාමි කියන්න ඕන කමක් නැහැ. ඉතින් එහෙව් දෙයකට මොන දිට්ටිද? මොකද්ද දිට්ඨියක් ත්‍යානද කරලා තියෙන්නේ තව කෙනෙක් එක රණ්ඩු කරන්න පුළුවන්. එයා වෙන දිට්ඨියක මම මේ වෙන දිට්ඨිය කියලා. ඒ නිසා ඒ දෘෂ්ටි ප්‍රහාණය වෙනකොට ඒ කෙනාට තේරෙන දෙයක් තමයි මේ දෘෂ්ටි ප්‍රහාණය වෙන්නේ ඉස්සලා මේ ලෝකේ සංඥාමය ලෝකයක් වටපත් වෙනවා. මේක නිකන් හීනයක්. නැත්තම් ටෝච් එකක් පිටියට ගහපුවම පේන ලපේ වගේ එකක්. චුක්ක පිළිබඳව මත ප්‍රකාශ කරන දැඩි මත ගන්න එපා. ටෝච් එක නිවුවට පස්සේ ඕක ඉවරයි. ඉතින් පිස්සු දෙන්නේ කිරියලු පිස්සන් කොටුවේ ඊට පස්සේ මේ ජෙල් ගාඩ් කෙනෙක් ඇවිල්ලා ටෝච් එක අල්ලපුවාම මේ ගෙලින්ම බලාකුලක් දිගේ කදම්බේ පෙන්වනවලු. ඊට පස්සේ එක පිස්සෙක් කියවලු මචං බලපංකෝ දිවි ලෝකයන්ට ඔච්චර කරදරය. ඕක දිගේ ගියානම් ගෙලින්ම දිවි ලෝකෙනේ කියලා. ඌ ඒතර අමුඩි ගහනකොට අනිතකගොළු මාත් වෙනවා. වෙලා තියෙන්නේ මේකනේ මචං. අර ටෝච් එක නෙවොත් දිවි ලෝකෙත් ඉවරයි පාරත් ඉවරයි. ඉහිව භෞතික ලෝකයක් අපි අද ඉන්නේ. මේ ටෝච් එක ගහනකොට අපිට පේනවා පාරක් මේ අපි අමුඩ ගහනවා ඒක යන්න කොයි වෙලාවෙ ටෝච් එක නෙවෙයි දන්නේ. ටෝච් එක නිවිච්ච දවසට මේ කුමන නැටුම් කෙලි කවට සිනාදා. එදාට කියනවා ගණංකාරකම් හයිය තියනකම් ආඩම්බරකම් සල්ලි තියනකම් නම්බුකාරකම් නිලේ තියෙනකම් මේ ඔක්කොම කම් මෙලවින් යනකම්. එදාට ටෝච් එක නිවුණට පස්සේ ආතබූත නැහැ. අමුඩු ගහගෙන උඩ පැන්නට පුක බිම එන එක විතරයි වෙන්නේ. උඩ පැන්නොත් පස්ස බිම එනවා. ඉතින් ඒ නිසා මේ පදනම් විරහිතව මේ හදාගෙන තියෙන ඒ දෘෂ්ටි කඩාන වැටෙනකොට ඒක කියනවා මේ මහා භාරතී කියන පොතේ ඒ තමන් පිළිගත්ත දේ කඩා වැටීම තමන්ගේ මරණයටත් වැඩිය චිත්ත පීඩගෙන දෙනවා කියලා. තමන්ගේ ඇදහිල්ලට කවුරු හරි තට්ටු කරොත් මැරුවට හොඳයි. ඒ වබේ මේක තමයි මම රකින්න ඕනේ කියලා අපි මේ බැඳගෙන තියෙන හනමිටිය කොච්චරද කියලා හිතාගන්න බෑ. ඉතින් ඒ දෘෂ්ටි පිළිබඳව මේ සංයෝජන කිහිල් අපි අද දවසේ අපි මේ ගන්න හදන විචිකිච්ඡාව සැකේ. අරගත්තොත් ඒක අර දෘෂ්ටි වගේ මෙහෙම නැත්තම් කියනවා ඉස්ලාම කියන කාම තණ්හාව නැත්තම් අනුනේ කාම ගුණය පටිගය දෘෂ්ටි වගේම අපේ ජීවිතයේ අපි ගන්න කාලෙන් 150කට වැඩි ප්‍රමාණයක් අපි සැකේ නිසා පෙට්‍රල් පුච්චනවා. පුදුමාකාර ඉන්ධන දහනයක් තියෙනවා. අපිට මේ දේවල් පිළිබඳව සැක නිසා. ඉතින් අපි රක්ෂණ සංස්ථාවල සල්ලි තැන්පත් කරනවා. ඉෂ්ටිර නිච්චිර දීපල ඇති කරගන්නවා. ඒ නිසා කොයින් හරි නිට්ටිය වශයෙන් අපිට මේක ආරස්සාව. එහෙම නැත්නම් අපිට ඉස්සරහට අපිට මට කට්ටියට ආරස්සාව පිළිද. ඉති ආරස්සාව පිළිබඳව යම් කිසි කෙනෙක් පමණ ඉක්මවල නටනවා නම් ඒ මනසට හීනමානයක් තියෙනවා. ඒ මනසට හැකියාවක් තියෙනවා. ඒ මනුස්සයා ලෝකේ ඉන්න හොඳම දේශපාලනඥ බවට පත් වෙනවා. දේශපාලනය කරන්න තියෙන එකම දේ විචිකිච්ඡාව තියෙනවා. හැකියාවක් තියෙනවා. ඒ වගේම කාට හරි හැකියාවක් ඇති කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් ඌ top class දේශපාලනඥයෙක්. මේ අද තියෙන සේරම ලෝකේ තියෙන බය දේශපාලනඥයෝ දේශපාලනයේ ඇති කරොත් බය. ආර්ථික විශේෂඥයෝ ආර්ථික විශේෂඥයන් ඇති කරොත් බය. නැත්තම් මේකේ මොකක්වත් ගන්න දෙයක් නැහැ. ඔය අනිකු සන්තෝෂෙන් ඉන්න කුරුල්ලෝ වගේ සත්තුන්ට බලන්න උන්ට තියනවද කියලා කුරුළු බැංකු කුරුළු પાස්පෝට් කුරුළු වීසා මොකක්වත් නැ කොච්චර ජොලිය ඉන්නවද අපිට හිතෙනවා අනේ කුරුල්ලෙක් වගේ වෙන්න නැත්නම් සමනලෙක් වෙන්න නැත්නම් මොකද උන්ට ඉව ඇත්තේ නැ උන්ට බයක් ඇත්තේ නැ උන් කොයි වෙලාවෙක ඔකගේ ගෝතුරු බාට පත් වෙයිද නැ කුරුළු මාංශය තමයි මාංශුලින් රසවත්ම මාංශය ඒසාව කොයි වෙලාවෙ වෙඩිචයයි දන්නේ වෙඩිචිබ්බට පස්සේ නඩු කියලා තියෙනව අහලා තියෙනවද වයිෆ් ගිහිල්ලා උසාවියට අපේ මාත්‍යර කවුද වෙඩිචිබ්බා ඉබ්බයිල නැහනේ වෙඩිචිබ්බ ගන් අනිත් උන් ටික අයින් වෙලා යනවා මොනක්වත් මේව ගැන කතා කරන්න කෙනෙක් නැහැ ඒ මොකද උන්ට බයක් ඇත්තේ නැහැ බයක් නැහැ නෙවෙයි ඒකේ තියෙන්නේ අපිට පේනවා එහෙම ආයතන පිටව ගන්න නැහැ බය නැතිම සතා කියන සිංහා කියලා අනික හැම කෙනාටම බය බය වැඩිම සතා පෙන්වන්නේ කපුටා. එචා කපුටයි කවදාවත් ඇඟේ තෙල් හැදෙන්නේ නැල්ලු. එචා කපුට තෙල් ඉල්ලනවායි කියලා කියන්නේ විහිළුවක්. මොදු ඒ තරම් බයෙන් ඉන්නේ කොයි වෙලාවත් මෙහෙම වටපිට බලබල නිකන් කිසිම තැනක එක විදියකට ඉන්නේ නැහැ. මිනිස්සයා ඊට හපන්. දැන් ඔය මානසික අසහන තියෙන මිනිස්සුන් කියන්නේ වෙන මොකක්වත් නැහැ. මිනිස්සුන්ට හැමදේම තියෙනවා. එනකොට පොඩි පැනික් එකක් තියෙනවා. පොඩි trauma එකක් තියෙනවා පොඩි frustration එකක් තියෙනවා හැම වෙලාවෙම බයයි පුදුමාකාර බයයි ඉතින් ඒ නිසා කායික සෞඛ්‍ය දුර්වල වෙනවා මොන සැප ලැබුණත් මනසට කිසිම දෙයක් නැහැ මුළු පවුලටම ගන්න දෙයක්වත් නැහැ ඉතින් මේ සැකය අපි හිතන විදිහට මේ මම හිතලා මගේ දුර්ලකම නිසා නැත්නම් මානසික අසහන අපේ කනයි කාල කන්නිකමට ආවා වගේ එකක් නෙවෙයි ඊට වැඩිය දුරදිග ගිය එකක් අද ලෝකෙ ගත්තොත් එමෙ ඇමරිකාව මුළු යුරෝපයේ තියෙන සීළු රටවල් වලට වැඩිය යුද්ධයේ පිණිස ආර්ථිකෙ මෙච්චර ගාණක් වෙන් කරනවා. ඉතින් මේ මෑතකදී මේ ඇමරිකාවත් එක්ක සංසන්දනාත්මක නන් නෙවෙයි 102 3ක ආරක්ෂා පිළිබඳව බජට් එකෙන් දෙන්න පටන් ගත්තා චීනේ වහාම ඇමරිකාව කිපුණා උඹලට එහෙම ආයුධ හදන්න ආර්ථික වැඩි කරන්න බෑ. ඒගොල්ලන්ගේ සල්ලි ඒගොල්ලෝ වේදම් කරන්නේ. එහෙම කරන්න බෑ. අපි තමයි පොලිසිය. එයා බලනකොට එයාගේ ආර්ථිකයේ 40% විතර වේදම් කරන්නේ අරසකට විහිළුව මොකද්ද? ඒ සල්ලි ණයතරම් තියෙන්නේ චීනයේ. අද ඇමරිකාව තව අවුරුදු 18ක් නොකා හිටියත් ගෙවන්න බැරි තරම් නායක ජීවත් වෙයි. ඇමරිකාවේ මුළු ජල ජාතික වාර්ෂික ආදායමට වැඩිය නැහැ. අරගෙන ආයුධ හදලා අනුන්ට ගන්න. වෙලඳාම කරන්නේ මොකද බය? මේ ආයුධ හැදිල්ල අනුන්ට බය ඇති කිරීම, යුද්ධ ඇති කිරීම තමයි මේ කරලා තියෙන්නේ. ඉතින් මේ යෝගාවචරයා විනමම සතෙක්නේ. යෝගාචරයනේ අමුතුම જાතිකේ ඌ කියනවා කම්ම ගෝචිකාගෝ මම මේ වෙලාවේ සද්දක වහන්නේ මම දැන් මෙතන. මන්නේ කිසිම බයක් එනවද කියලා. ওই චීන සියලුම රෝගවලට එක උත්තරයක් තියෙන හැබැයි ඌට වෙලා තියෙන තැන ඉන්න බෑ. ඌට අර බයට පොඩි ආසාවක් තියෙනවා. හැම වෙලාවෙම බයට ආසයි, හැම වෙලාවෙම ආතතියට ආසයි, හැම වෙලාවෙම ට්‍රෝමා එකට ආසයි, හැම වෙලාවෙම මානසික අසහනට ආසයි. ඒ ආසාව හරිම මුර්ගයි. ඒක නිකන් උර්ගාසාවක් තියෙන. මත මෙච්චර මේ ඍජුව මෙච්චර නොමිලේ මෙච්චර කිසිම උපකරණයක් නැතුව මේ සැක නැත්තෙන් යන්න පුළුවන්කම තියේදී අපේ හිත එයින් ඇදදමන වර්තමාන මොහොතෙන් ඇදදමන නීවරණ පහෙන් එකක් තමයි විචිකිච්ඡාව කියන්නේ. ඒ විචිකිච්ඡාව නිසා මේව භාවනා කරලම හරියයිද? දැන් මේ භාවනාව මම කෙරුවට මේක සමතෙද? මේක විපස්සනාවද? ඇත්තටම මම ඉස්සරහට යන්නේ එක තැන වගේ තේරෙනවා. එනිසා මේක පොඩ්ඩක් කොහොමද ඉස්සරහට ගන්නෙ කියන හැම වෙලාවෙම තමන් කරන භාවනාව පිළිබඳ සැකේ කියන එක අනිවාර්ය අංගයක්. හරියට චීසෙනෙකුට වලියක් තියෙන්න ඕන වගේ. භාවනා කරන හැම කෙනාම හැම වෙලාවෙම ඒ තමන් කරන භාවනාවට යම් සැකයක් ඇතුව තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒකට මේ යෝගාවචරයේ දෝෂයක් නෙවෙයි. ඒ මානව ගතිය. ඒ නිසා ඒක අපි සමටාන් සුද්ධ කළා දීලා ආප්තෝ දේස හදලා කියන්නොත් මේ සැකේ කියන එක තියෙනවා. ඒක නැති කරන්න දුම්මලල්ල ලැබෑ. නැති කරපන් කිව්වට බෑ. භවනා එක තැනකට එන්න ඕන. ඒකට කියනවා කාංකා විතරන විසුද්ධිය කියලා. ඒ සත්ත්ව විසුද්ධි ක්‍රමේදී ශීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි වලින් පස්සේ එන්නේ කාංකා විතරන විසුද්ධිය. කාංකා විතරන විසුද්ධිය කියලා කියන්නේ මම යම් වෙලාවක ආස්වාස් ප්‍රස්වාසයේ හටගන්න ඉස්සල තත්ත්වයේ ආස්වාස් ප්‍රස්වාසයේ තත්ත්වයේ ආස්වාස් ප්‍රස්වාසයේ ඇති වුණාට පස්සේ තත්ත්වය. එහෙම නැත්නම් ආස්වාසේ ඇති වෙන්නේ ඉස්සල ආස්වාස් ආස්වාසේ ඉවර වුණාට කියන දෙක දැක්කයි කියලා හිතමු අපි. උදාහරණයක් විදියට ඊට පස්සේ ප්‍රස්වාසයත් බලන ප්‍රස්වාසෙත් හටගන්න එක නෙවෙයි ඔලුව උස්සන්නේ ඔලුව උස්සපක නෙවෙයි නැති. ඉතින් මේක දැකලා මෙයා ලක්ෂ වාරකින් මේක ස්තුති කර ස්ථාවර කරගෙන ආනාපානෙ වගේම තමයි පිම්බි මැකිලිම ගත්තත් ඔච්චරයි. පයක් කොසලත බින්නත් ඔච්චරයි කියලා මේ වර්තමාන මොහොතේ ඇති වෙන මේ හටගන්න දේ නෙවෙයි ඉවර වෙන්නේ වෙන එකක් බලටපත් වෙන. ඒ තරම් යූසුළු මාරුවක් මේක වෙනවයි කියන එක අස්පනා අපිට ප්‍රත්‍යක්ෂ දැකපු දෙයට අනුමානව ලෝකයේ සියලු දේවල්ම සංස්කාර සියලු දේවල්ම ඔය වගේ හට ගැනීම වෙනස් වීම නැතිවීම සිද්ධ වෙනවා. මේ අද්දුරු දේ මෙහෙමනම් අනිකුත් සියල්ල සමානයි කියලා යම් වෙලාවක යාට තුන්කල්හි සැකදුරු වෙනවා නම් ඒකට කියනවා කාංකා විතරන විසුද්ධිය කියලා. එක ආරමුණක් ලක්ෂ කෝටි වාරයක් පෙන්වන්න. මතුවෙන හුස්ම නෙවෙයි හට ගන්න හුස්ම නෙවෙයි මතුවෙන්නේ. මතුවෙන එක නෙවෙයි නැති වෙන්නේ. හට ගන්න දේ වෙනස් වෙලයි නැති වෙන්නේ. ඉතින් එනිසා අපිට හුස්මක් ඇති වුණා කියන්න බෑ. අපිට ගැන්ජන විකාරයක් ඇති වෙලා නැටුමක් නටලා ඉවර වුණා. ඒක රූප ධර්ම ධර්මවල මේ අර මන්දගාමී ගතිය නිසා වෙන්න ඇති. නමුත් ඒක බොහොම ලස්සනට පෙන්නනවා. නැත්තම් බලන්න පුළුවන්. වේදනාවක් ගත්තොත් දුක් වේදනාවක් හටගත්තොත් ඒක ගෙවෙනකොට අනිවාර්යයෙන්ම සැපයි. සැප වේදනාවක් ඇති වුණොත් ඒක ගෙවෙනකොට අනිවාර්යයෙන්ම දුකයි. අපි එකම වේදනා අංශුවක්වත් මෙන්න මේ විදියට කැඳේ ගල බේරුව වගේ බලලා නැහැ. ඒක නිසා සැප වේදනාවක සැප දුක් දෙක දෙකම තියෙනවා. දුක් වේදනාවක සැප දුක් දෙක දෙකම තියෙනවා. සැප දුක් නැති වේදනාවක අදුක්කම සුඛ වේදනාවකත් සැප දුක් දෙක දෙකම තියෙනවා. ඉතින් අපිට කවදාකවත් එහෙම සැප වේදනාවක තියෙන සැප දුක් දෙක මොකද්ද කියන ප්‍රශ්නේ ගෝචර වෙන්නෙත් නෑ අපි හිතට නැගෙන්නෙත් නෑ. මොකද අපිට පේන්නේ සැප වේදනාවක සැප විතරයි තියෙන එක. නිත්‍ය සංඥාවක් අපි ඉන්නේ. දුක් වේදනාවක තියෙන දුක් විතරයි කියලා. ඉතින් මේක තමයි උපාසක ඉසහාක උපාසකතුමා ඒ ධම්මදින තෙරින්නාසිකාවට ගිහිල්ලා රහත් මෙහින්නාසිකාවට ඇවිල්ලා ආර්යාවෙනි මේ සැප වේදනාවේ සැප දුක දෙක මොකද්ද කියලා. අපි නම් හිතනවා මේ මූලධර්ම ප්‍රශ්න අහනවා කියලා විසිකුණනවනේ. ඕව වැඩන්නේ අපිට. අපි කියපම මේ පිම්බි මැකිලින් බලපන්. එහෙනම් අර උපාසක මහත්තයාට එහෙම කියන්නේ. මොකද එයා පරණ ස්වාමි පුරුෂයා ඉඳ වෙන්න ඇදී මොකක් හරි ලව් එකක් තියෙන්න තිය වෙනකොට. හැබැයි තී තියෙන්නත් බෑ. මොකද මේ ධම්ම දින්නා රහත් වෙලා. ඒකට ධම්ම දින්න තිරුණාංශ කියනවා උපාසක සැප වේදනාවක් හට ගන්නකොට සහ පවතින තාක්කල් සැපයි. ඒක නැති වෙනකොට දුකයි. ඊට පස්සේ ආර්යවනි දුක් වේදනාවක තියෙන සැප දුක් දෙක මොකක්ද? උපාසක හටගෙන සහ පවතින තාක්කල් දුක් වේදනාව දුකයි. දුකක නැතිවීම කියන්නේ සැපයි. ඒ සැප වේදනාවක හටගෙන පැවතිලා නැති වෙනකොට දුක පේන්නේ නැත්තේ අපි හිත සැප වේදනාව කියන තියෙන අර පළවෙනිම අනුසේ ධර්ම නිසා. අනුනය ආශව ධර්මිනේ මේ සංයෝජන ධර්ම නිසා දුක් වේදනට කැමැත් හැප වේදනට කැමැත් නිසා ඒක දුකක් දීලා යනවයි කියන එකවත් අපිට පේන්නේ නැහැ. මොකද අපි ඒක සාහදරව බාර ගන්නවා. ඒ වගේම දුක් වේදනාවක් වෙනකොට පටිඝානුසේ වැඩ කරන්නේ ඒ නිසා යා මොන සැපක් දීලා ගියත් එනකොට මුස්පේන්තු ආවයි කියලා බලන්නේ මේක දිහා නපුරෙන්. නමුත් හැම සැප වේදනා දුක් වේදනා ඉවරනේ සැපේ. එතකොට පේනවා අර රූපෙදී අපි දකිනවා ආස්වාද ප්‍රසද්ද පටන් ගන්න එක නෙමෙයි ගොරෝසු වෙන්නේ. ගොරෝසු වෙන එක නෙමෙයි ගෙවෙන්නේ. වෙනම තාලකින් පටන් ගන්න වෙනම දෙයක් ගෙවෙනවා. ඉතින් අපි මේකට නමක් දැම්මට මේ නම දාන්නේ මැද කැලට විතරනේ. ආස්වාසේ මුලට ගැලපෙන්නෙත් නැහැ නම අඟට ගැලපෙන්නෙත් නැහැ. ඒ නැත්තම් සැප වේදනා කිව්වට ඒක අන්තිම කොන බැලුවොත් ඒ නම යාට ගැලපෙන්නේ නැහැ. දුක් වේදනා කිව්වට යා ගෙවිල යනකොට තියෙන සැප දුක් වේදනා කියන නමට ගැලපෙන්නේ නැහැ. ඉතින් මේ වගේ වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පස් ආකාරයේම ওই නටාගෙන එන එක නෙවෙයි ඉවර වෙනකොට සිද්ධ වෙන්නේ. අන්න මේක දැකලා යෝගාවචරයක් මේක දැකලා මේක ආස්වාද ප්‍රසවාසත් මෙච්චරයි බිම්බීමක් කිරීමත් මෙච්චරයි පයෝසුණා දැබුවත් මෙච්චරයි දත්ම දින කොටත් මෙච්චරයි කන කොටයි බොන කොටයි යන කොටයි එන කොටයි ආදි වාදී හැම අරමුණකම ඒ අරමුණ නම් කරන්න ඉස්සෙල්ලා එයා ඒකට තරම් නැති විදිහට වංචනික විදිහට චපල විදිහට ෂට විදිහට වෙනස් වෙනවා. අන්න ඒක දැක්කනම් එහට තියෙන මේ කවුරුත් කරන මායාවක් වුණියමක් නෙවෙයි. මේ තුන් කාලෙට මේ දකින්න දැක්මක් මේ දකින්. මම මේ ආස්වාස් ප්‍රසවාසයේ අස්පනා පිට මම දැන් මෙතන දැක්කට ඒ ඉස්සර වෙච්චි ආස්වාස් ප්‍රසවාස බහවනා නොකරගත වෙච්ච ආස්වාස් ප්‍රසවාස තොච්චරයි ඉස්සරහට යම් දවසකට වෙන වැඩක් කරනකොට හුස්ම ගන්නතර සතිය නැති වුණා නම් එතෙන්දි හුස්ම ඒ බැලුවත් නැතත් ඔ කොච්චරමයි. ඒ වගේ මම මේ ඉස්සරහා වාඩි වෙලා ඉන්න මිනිසයා භවනා නොකරත් ඒත් එච්චරම තමයි වෙන්නේ. භවනා කරනකොට විතරක් වෙන එකක් නෙවෙයි. කියලා තුන් කල්හි සහ සියලු දේවල් කෙරෙහි සැකදුර වීම තමයි තයෝ අද්දාසු කංකා විතරදීටි කංකා විතරන විසුද්ධි කියලා කියනවා. ඒ නිසා මේ එක්කෙනෙක් එක මොහොතක මම දැන් මෙතන භවනා කරාට ඒක තුන් කල්හි සා ඕනම කෙනෙකුට යෙදෙන්නේ අනුමාන ඥානකින්. ඒක විපස්සනා ඥානකින් නෙවෙයි වෙන්නේ. විපස්සනා එක කරන්න බෑ. විපස්සනා කරන්නේ මම දැන් මෙතන ටික විතරයි. ඒක ලක්ෂ වාරයක් කරනකොට ඒක එච්චර නම් මේක මෙච්චරයි. අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියලා කියනවා. අනුමාන ක්‍රමයේ 10 නම් 220යි. 330යි. අන්නේ ණය විපස්සනාව අන්නේ අනුමාන විපස්සනාව ප්‍රතික්ෂේප කරලා බෑ කාංකා විතන විසුද්ධියට යන්න. අපි යමක් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක්කනම් ඒ ප්‍රත්‍යක්ෂයට සාපේක්ෂව අනුමාන ඥානයක් පහළ වෙනවා. ඒක ප්‍රතික්ෂේප කරන්න එපා. ඒක අනිවාර්යයි. එහෙම නැත්නම් අපිට ලෝකේ තියෙන ඔක්කොම භවනා කර කර හැම එකම අනිත්‍ය අනිත්‍ය කියන්න වෙන්නේ නැහැ. භවනා කරන දේ පිළිබඳ හොඳ පිරිසුදු භාවයකින් කරනකොට පිටිපස්සේ අපේ හිතේ තියෙන යාන්ත්‍රණේ පේනවා. ඕක ඕමනම් අනිත්‍යවත් මෙහෙම තමයි. ඒක මේ වැරද්දක්වත් ඒක විපස්සනාට වසවිසක්වත් නෙවෙයි. ඒක සිද්ධ වෙන දෙයක්. හැබැයි හොඳට මතක තියාගන්න කියනවා මාසී සඩ ස්වාමීන් වහන්සේ ප්‍රත්‍යක්ෂයේ ඉක්මවල යන්න දෙන්න එපා අනුමාන ඥානෙ. ප්‍රත්‍යක්ෂයේ ඉස්සර වුණාට පස්සේ අනුමාන ඥානෙ පිටින් යන තාක්කල් අපේ සුතය අපිට උදව් වෙනවා. අපේ අනුමාන ඥාන උදව් වෙනවා. යම් වෙලාවක මේ ප්‍රත්‍යක්ෂයේ ඉක්මවලා සුතිය අනුමානයේ ඉස්සර වෙච්ච ගමන් ගුණා පස්සර දාලා කරත් ඉස්සරට දැම්ම වගේ වෙනවා. උගත් ලෝකේ ඒක තමයි වෙන්නේ. පුංචි තමන් ළඟ තියෙන අත්දැකීම පැත්තක දාලා කල්පනා කරන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ අර කල්පනාව තමයි බොහොම රසවත් වෙනවා. දැකපදී තියෙන්නේ. ඉතින් ඒ නිසා කොයි වෙලාවකරි යෝගාවචරය මේ අනුමාන ඥාන කියන්නේ නරක දෙයක් නෙවෙයි. අන්වේ ඥාන කියන්නේ නරක දෙයක් නෙවෙයි. ණය විපස්සනා කියන්නේ නරක දෙයක් නෙවෙයි. හැබැයි ඒක එන්නේ භාවනාවේදී කාංකා විතරන මට්ටමේ තමයි ඒක මුදුන්පත් වෙන්නේ. එතෙන්ට එනකන් යාට කියන්න ඕන පසුබිලාසනයක් අරගෙන ඉන්න අවශ්‍ය වෙලාවට කූඩුවට කැඳවන්න. එතකොට වැඩ කරපන්. ඉතින් ඔය භාවනා නොකර පොත්පත් විතරක් කියවන. නැත්නම් දර්ශන විද්‍යා කතා කරන අය බොහෝම පුදුම තාලට මේවා කියලා දෙනවා. හැබැයි කවදාකවත් භාවනා කරලා නැහැ. වචන දෙකක් අහනකොට තේරෙන පටන් ගන්නවා මේ මිනිස්සයා බිහිනීම පිළිබඳව දක්ෂ උපදේශකෙක් වුණාට කවදාකවත් වතුරට බහැලා නැහැ. ගොඩ ඉඳගෙන තමයි පීනන්න පුරුදුලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරනවා අප්පකාතේ manussේසු තේජනාපාර ගාමිනෝ අතායන් හිතරා පජා තිරමේවානු ධාවති. සම්ම දක්ඛාතේ අපි පළවෙනි ගාථාව කියමු මට දෙවෙනි එක මතක නැති වෙනවා. මේ හිතාගෙන ආපු නැති වගේ ආපුවාම ඔළුවට මේ පොඩ පොඩ මතක නැති වෙනවා වයස නිසා. මේකේ තියෙන දාන කතාවක තියෙන්නේ මේ. දන් දෙනකොට කරන ආනිසංස කතාව. අප්පකාතේ manussේසු තේජනා පාරගාමිනෝ. බොහෝ මිනිස්සු ඈතර වෙන්න ආසාවෙන් මේ ගඟක් කරනට ඇවිල්ලා ඈතර වෙන්න ආසන්තා දන්තර දාගට ඈතර වෙන්න ආසාවෙන් අප්පකා ඉතාම සුළු පිටයි වතුතුබයි. ගමනේ යන්න ඕනේ. ඊතර වෙන්න ඕනේ. අප්පකාතේ manussේසු තේජනා පාරණ. අතායන් ඊතරා පජා තිරමේ වාණු දාතිය ගොල්ල මේ මෙගොඩ ඉඳගෙන වතුර ගැඹුරද දන්නේ නැහැ, සීතලද දන්නේ නැහැ, මිනිමෝරු ඉන්නවද දන්නේ නැහැ. අර කයි මේක කල්පනා කර කර ගම් තීරේ දිගේ එහාට මෙහාට නගින ගමන්, දඟලන ගමන් පීන නැයිට කිනවලු ඔහොම පීනලා බෑ මේ සමන ස්ට්‍රෝක් එකෙන් ගහන්න. එහෙම නැත්නම් මෙහෙම පීනන්න කියලාට වතුරේ ඉන්න අයට උපදෙස් දෙනවා. විශ්වවිද්‍යාලට ගිහිල්ලා බලන්න ඔච්චරමයි තියෙන්නේ. එකෙක්වත් නැහැ මාතෘකාව දන්න. හැබැයි රට වුණු පෙට්ටි ගණන් ඉවරෙන්න කියලා දෙනවා. කළු ලෑලි බලපලා දෙකට තුනට එහාට මෙහාට ඇද ඇද කියලා දෙනවා. ඒක කවදාකවත් දැන් අපිට ඇග්‍රිකල්චර්ේ කුඹුරකට බහැලවත් නැහැ. කලකට පස්සේ ගොයියා වෙලකට බැස්සේ කියලා දැන් අපි කුඹුරෙන් මඩ හොදාගත්තේ විශ්වවිද්‍යාලට යන්න නැත්නම් කුඹුරේ හිටියේ ඉතින් මුන් නටන නාඩගම් දකින්නකොට හිතෙනවා තිරේ ඇහෙරනවා තිරේ වැහෙනවා තා ඔල්ලොට සංගත පැතිරෙනවා සඳලුතලාවෙන් බැදි සුරංගනාවන් කලගෙඩි නැතුමකට සැරසෙනවා උන් කලගෙඩි කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ අර උදේ ඉඳලා හැන්ද වෙනකන් කලගෙඩියේ වතුර දුව කලමිඩියාවට හිතනවා යකෝ මට කවදාකවත් ඔල්ල සරන්නේ මන්නේ කාදා තිරෙත් නැහැ යකු මේකනේ නැතුම මෙන්න කලකෙඩි අරගෙන කලකෙඩි නැතුනට අද බුද්ධ ආගමට වෙලා තියෙන දේ බලනකොට එකෙක් වතුරට බහැර නැහැ දින්නේ පැලෙන්න දෙන්නේ පීනීම පිළිබඳ උපදේශ ඒක දිහා බලනකොට පේනවා මේ කාංකා විතරන විසුද්ධිය කියලා කියන්නේ මේ මිනිස්සුෝ Taman කළේ යුතු ප්‍රායෝගිකංශේ නොකර මේ කියවණ්ඩයි සාකච්ඡා කරන්න ගියාට පස්සේ ඒක නිකන් ඇබ්බැහියක් වෙනවා. ඒක නිකන් සූදුවක් බවට පත් වෙනවා. නමුත් මේ මිනිස්සුන්ට කවදාකවත් විමුක්තියක් ලැබෙන්නේ නැහැ. ඉදිරි ගමනක් නැහැ. යම් වෙලාවක යාට තීරණ අරගත්තොත් එහෙම මම එක අරමුණක් අරගෙන ඒ අරමුණේ හට ගැනීම පැවතීම පැවතීම කියන වචනේ ඇත්තටම සඳහන් වෙන්නේ තියෙන විකි විපරිණාමය නැතිවීම හරියට දැක්කනම් ඒකේ නාර තියෙනවා හට ගන්න එක නෙමෙයි මතු වෙලා පේන්නේ ඒක නෙවෙයි නැති වෙන්නේ සම්පූර්ණ වෙනස් තුනක් කියලා මේක හොඳට සැකහැර දරගත්තොත් ඒක ඒ සම්මස්ත ඥානෙට උදව් වෙන ඉතිසරහ තියෙන මේ පච්චේ පරිග්ගහ ඥානය ওই ඥාන විභාග ලියන පොත්වල විශාලම ඥානයක් ඒකට කියනවා සම්මා දර්ශනය යථාව දර්ශනය යථා භූත ඥාන දර්ශනය ධම්මට්ටි ඥානය පච්චපරිග්ගහ ඥානය කියලා. ඊ ඕනෙම දෙයක් ඔය මොන්න කොමලි පපා වොර පපා ආවත් කොහේ ඉඳලාද එන්නේ කියලා බැලුවොත් සත්ත පහකට ගණන් ගන්න බැරි තැනක ඉඳලා එන්නේ. මෙතෙන්ද එනකොට නම් අඬු බඬු දික් කරගෙන විභූෂණ පාගෙන එන්න පටන් අර ගන්නවා. නමුත් පටන් ගන්න තැන බැලුවොත් එකලෙක ඉවර වෙන තැන බැලුවොත් රණ්ඩු කරන්න මොකක්වත් උතන්නේ නැහැ. ඉතින් ඒක නිසා කෙනෙකුට මේ මතුවෙන දේ නෙවෙයි බලන්න තියෙන්නේ. ඒ දේ ආවට පස්සේ ඒක කොහේඳලද මෙතෙන් ආවේ? දැන් කොහාටද මෙයා යන්න හදන්නේ කියලා බැලුවොත් මේ වෙලාවේ මේ පාන විභූෂණයත් පටන් ගත්ත තැන අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඉවර වෙන තැනත් අතර සම්බන්ධිකුත් නැහැ. ඒ නිසා කෙනෙකුට පුළුවන් නම් අරමුණක් දැකලා ඒක ඒකේ ජාතකෙත් එක්ක බලන්න. නැත්තම් ලෙඩ රෝග ලක්ෂණ නෙවෙයි රෝග මූලය බලනවා කියලා එකක් තියෙනවා. රෝග ලක්ෂණ සම්පූර්ණ වෙනස් දෙයක්. ඒ රෝගේ ඇති කරන විෂ බීජයත් එක්ක බලනකොට විෂ බීජේ ශරීරයට දෙන්නේ වෙන දෙයක්. ඒ ටොක්සින් එක යම් මට්ටමට ගිය ගමන් ඇඟ රත් වෙන්න පටන් ගන්නවා, කහින්න පටන් ගන්නවා, දාඩි දාන්න පටන් අර ගන්නවා. ඉතින් අපි කොච්චර මේ රෝග ලක්ෂණ වලට වෙදකම් කරත් විෂ බීජේ නිරුපද්‍රිතව ඇඟ ඇතුළේ ඉන්නවා. මේ රෝග ලක්ෂණ හරහා මේ රෝග ලක්ෂණ වලට විශේෂිත වූ මූල බීජය මොකක්ද කියලා බලන්න ගියොත් රෝග ලක්ෂණ එනකොට ඒ මූල ආවේනික විෂ බීජයට අමතරව තව විෂ බීජ රාශියකින් යෝගාවතරය මේ ලෙඩා ආකිරණ වෙලා තියෙනවා. දැන් බරපතල ප්‍රශ්නයක් තියෙනවා, මේ රෝගෙට හේතු වෙච්ච රෝග බීජ මොකද්ද කියලා අල්ලන එක. මොකද ලෙඩා දුර්වල වුණාට පස්සේ හැම බීජෙම ඇවිල්ලා ආතුර වෙනවා. ඉතින් ඒකට අපිට උගන්වනවා මේ කොක්ස් පොස්ටියුලේෂන් කියලා එකක්. ලෙඩක් කයක මේ ගහකට ලෙඩක් ආවම විෂ බීජ අරගෙන ඔක්කොම පෙට්‍රි ඩිෂ් එක දාලා තියෙන තරම් විෂ බීජ කොලම්ස් ඔක්කොම කොලනිස් වෙවෙන්ඩරින් දිගේ. වෙවෙන්ඩර්ලා ඒව එක එක වෙන් කරන්න කියනවා. මේක දිලීර, මේක බැක්ටීරියා, මේක වෛරස් ගොඩාක් වෙනවා. මොකද මේ ලෙඩ වෙච්ච පටකේ ඔක්කොම විෂ බීජ තියෙනවා. ඔක්කොම කල්චර් එකට දාලා යන්නවා. ඒකල්ල ඉවරලා කොයි එකද කියලා දැනගන්න ඒ එක එකක් සෞඛ්‍ය සම්පන්න ගහකට ආසාදනය කරන්න. ආසාදනය කරලා බලලා අර මුල් ලෙඩේ ආපු ගහට ආපු රෝග ලක්ෂණ එන්නේ කෝකෙන්ද, වෛරස් එකෙන්ද, බැක්ටීරියාවෙන්ද, ෆංගස් එකෙන්ද, මොන වැරයිටි එකෙන්ද කියලා බලන්නේ කියලා. එතකොට පේනවනේ අර පළවෙනි කප්පත්ත ගහේ තියෙන රෝගයක් මොකද්ද මූල හේතුවක් කියලා මේ පරිශ්‍රණය ආයසරයක් කරන්න කියන. කරලා තමයි ඒ ගහක් ලෙඩ වෙන්න අත්‍යන්ත හේතුකාරකය හොයන්නේ. බොහෝ හේතුකාරක තියෙනවා අසාධ්‍ය වුණාට පස්සේ. ඒ බොහෝ හේතුකාරක වලින් අර මුල් එක කරන එක ලෙඩාට බය වෙලා ආවේග ගත වෙලා මුකුත් බෑ. ඒක ෆීල්ඩ් එකේ තියෙද්දි මේ ලැබ් එකේ යන්න ඕනේ. ඉතින් මේ විදිහට අපිට මේ එන රාගානුසය, දෝසානුසය, මෝහානුසය ආදී අනුසය ධර්ම වලින් ඇතිලා තියෙන මේ රෝග ලක්ෂණට වෙදකම් කරන්න ගියාට අපි මේ විසබීජනාශකයි වේදනානාශකයි කුණුහරපත් එක්ක රෝග මූලයට ආව අත තියලවත් නැහැ. රෝග මූලයට එනකන් එක ගෙනියන එක තමයි බුදුරජාණන් වහන්සේ ඉස්සලාම් පෙන්වුවේ. දුක දැනගෙන දුකට හේතුව දැනගන්න. දුකට වෙදකම් කරලා ඇති වැඩන්නේ. ඒ දුකටත් යම් ප්‍රමාණයකට වෙදකම් කරන ගමන් හෙදකමට බහින්ද මෙන්න මුල හේතුව මොකද්ද කිය. ඒකට කියනවා තෘෂ්ණාව කියලා නැත්නම් අපි කියන සංයෝජන ධර්ම හතේ පළවෙනි එක. ඊට පස්සේ මේකේ නිදහස් වෙච්ච තත්ත්වේ. එහෙම නැත්නම් Nirodhe දැකලා Nirodheට පාදම හොයන්න කියනවා. Nirodha gamini ප්‍රතිපදාව. නිසා බුදුජානක වහන්සේ තමයි අද තියෙන වෛද්‍ය විද්‍යාවට ප්‍රධානම මූල ධර්ම කියලා දුන්නේ. රෝගේ රෝග ලක්ෂණ වලට විදකම් කිරීමෙන් සනීප කරන්න බෑ. රෝග හේතුව දකින්න ඕන. ඒ රෝග හේතුව දකින්න නම් තමන් මේ අරමුණක් දිහා දැකපු ගමන් ඒකට මත් වෙන්නේ නැතුව එතන එතන අභිනන්දනය කරන්නේ නැතුව මේක මොකාටද මේ නටාගෙන ඉන්නේ කියලා බලන්න. කෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. මොකද මේ අරමුණ අපි මේ වෙලාවේදී ඉස්මතු කරගන්නේ ඒ අරමුණ රුචි මනාප දෙයක් නිසා. ඒ නිසා අපි එතන එතන අභිනන්දනය කරන්න යනවා. අරමුණ අභිනන්දනය කරන තාක් කල් අරමුණේ මුල හොයන්න බෑ. ඒසක විදුහුරු ක්‍රමයකට පිටිපස්සට යගියොත් ඒ කෙනාට පච්චේ පරිග්ගහ ඥානෙ යෝනෙම දෙයකට හේතුව මොකද්ද කියලා දැනගන්න නුවණින් මොන දෙයක් ආවත් එන දෙයට කලබල වෙලා කොරස්කටේ වත් අත දාගන්න බැරුව නටනවා වෙනුවට යම් දැනීමක් තියෙන්න ඕනේ මේක මොන හේතුකාරකයෙන් ආවේ කියලා මොන පදනමින්ද ආවේ කියලා. අන්නේ යම දෙයක් එනකොට ඒ දෙහි මුල දැක ගන්නා සුළු තමයි පච්චේ පරිග්ගහ ඥාන කියන්නේ හේතුවත් සහිතව අරමුණ දන්නවා. මේකේ තියෙන මේ බරපතලකම නැත්තම් මේකේ තියෙන මේ වටිනකම නිසා කියනවා මේ දේ පළවෙනි වතාවේ සිද්ධ වුණා නම් එයා චුල්ල සෝතාපන්න තත්ත්වයටපත් උනායි කියලා. තාම සෝත්පාත් වෙලා නැහැ, සෝතාන් වෙලා නැහැ, සෝතාපත් වෙලා නැහැ. හැබැයි චුල්ල සෝතාපන්න තත්ත්වයටපත් වෙනවායි කියේ. ලද්දස්සාසෝ ලද්දපතිට්ඨෝ බුද්ධ ශාසනය කියලා කියනවා. එයා බුද්ධ ශාසනයේ යම් ඇස්සසීමක් ලැබුව කෙනෙක්. ප්‍රතිෂ්ඨාවක් ලැබුව කෙනෙක්. ඒ කෙනාට තියෙන දැන් මේ ඉගෙන ගත්ත දේ, අල්ලගත්ත දේ නැවත 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 කිරීම තමයි. ඒ දේ අපිට මේ සැකහැර දැන ගැනීම සඳහා ඒ පළවෙනි වතාවට හටගන්න දේ නෙවෙයි ඉවර වෙන්නේ. ඒ නිසාම පිළියම් හදන්න ඉස්සෙල්ලා ඔබ දැනගනින් ওই පෙරළෙන දෙයක් කොතන තියෙන්නේ කියලා. ඕකට ඔච්චර කලබල නොවී ගත කරන්න පුළුවන්කමෙන් ලැබෙන මේ අස්සසිල්ලක් තියෙනවා නිවනට මේ පිට. ඒකට කියනවා අධිමොක්ඛ චෛතසිකය කියලා. පෙර දැක්මක් එන්න පටන් ගන්න මේ කොයි දෙකෙන් මගේ අවධානය විනාශ කරලා දඟලන්න ගියත් කලබල වුණොත් මොකක්වත් කරන්න බෑ. පොඩ්ඩක් පෙර දැක්මක් ඇතුව මේ හැම දෙයක්ම හේතුක වෙන්නේ නැහැ. මේ හැම දෙයකම හේතුවක් තියෙනවා. ඒක ගැන කතා කරනකොට මේ ඉන්දියාවේ කොහෙන්ක භාවනා ක්‍රමයේදී ඊට ගෙදරක ඉන්න අය පුරුදු කරලා තියෙනවා. ඒ මිනිස්සයා මේ වැඩමුළුව සාර්ථක වෙලා ඉවරනකොට යාගෙන් අහනකොට මේ පසුපතිචාරය ලෝකේ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් විශ්ව දණ්ඩම බෑ කියලා. ඒකට හේතුව උඹ කියලා කියලා තියෙනවා. විශ්වයන් බැරි ප්‍රශ්නක් තියෙනවා නම් කවුරු හරි කියනවා නම් ඒක මේ මිනිස්සු ඇති කරපු ප්‍රශ්නයක්. ඒ නිසා ඒකට වැරදිකාරය උඹමයි. ලෝකේ තියෙන ප්‍රශ්න ඔක්කොම ඒකෙන් නැති වෙන ප්‍රශ්න. උඹ විතරක් ඒක අල්ලගෙන කෑ ගහන හදනේ උඹ තමයි ප්‍රශ්නේ ඇති කරලා තියෙන්නේ කියලා. ඒ නිසා අපිට විසඳන්න බැරි ප්‍රශ්නක් තියෙනවා නම් අපි එහෙම අවිද්‍යාව ඇර විසඳන්න බැරි කියලා ප්‍රශ්නයක් ලෝකේ නැහැ. අපි මේ ලෝකෙට එන්නේ ඉස්සලා තුව තිබ්බා. අපි දමල ගියාට පස්සෙත් තුව තියෙනවා. මේකක් අල්ලන්න මොකටද අපි මේ ඔච්චර නටන්නේ? ඒක නම් මේ නිකන් මගේම මම්ම පොර දාව ප්‍රශ්නයක්. මම්ම ඇවිදින්න පිටර ගින්නට පිටුරු දාව ප්‍රශ්නයක්. ඒක හොඳට ප්‍රශ්න කරගෙන යනකොට ඕනම දෙයක තේරෙන පටන් ගන්නවා. ඒ වැඩියෙන් ඒ ප්‍රශ්නේ දඟලන එක දඩමීම කරන නටන හදන මිනිස්සයාට මොකද්ද ඒකේ සම්මාදමක් තියෙන්නේ. අපිට යම් තැනක මෙන්න මේ ප්‍රශ්න සීරියස් කියලා හිතෙනවනම් ඒක අපේ චරිත දුර්ලභකමක්. අපේ තියෙන අවිද්‍යාවේ දුර්ලභකමක්. තව කාටද කියලා කියන්නේ ප්‍රශ්න ලක්ෂයක් තියෙන බලපංගු මට මේකමනේ මතක් වෙලා එයා ඒ කවුන්සලර් කෙනෙක් නම් හොඳට ඇනලයිස් කරන්න පුළුවන් නෑ කියාවි. මේක උඹේ එකක් නෙවෙයි ගිනාපු එකක්. සංසාරෙන් ගිනාපු එකක්. ඒක නිසා ඔබ දැකගත් එක ලොකු දෙයක්. ඒක හඳුනාගත්ත එක මම මෙන්න මේ දෙයට කිපෙන කෙනෙක් කියලා. මම මෙන්න මේ දෙයට ඇදලා යන කෙනෙක් කියලා. මම මෙන්න මේ වගේ ප්‍රශ්න වලට කැමති කෙනෙක් කියලා. මම මේ වගේ කරදර වලට කැමති කෙනෙක් කියලා. ඒක අපි මහ පුදුම මානවයිතිවාසිකමක් කරගෙන තියෙනවා. මට අදාළ ප්‍රශ්න වගේක් තියෙනවා. කාටවත් උත්තර දෙන්නවත් යන්නේ ඔක්කොම මගේ කරගන්න. ඉතින් ඒක නැති වෙලා දවසක දැනගත්තත් උඹේ ප්‍රශ්න වවාගෙන ගෑම මෙන්න තමයි ජීවත් වෙන්නේ කියලා. එයාට තේරෙනවා අධිමොක්ක චෛතසිකයක් පේන්න පටන් ගන්නවා ඉස්සරහක් ඔය වටේ තියෙන පඳුර වලට ගහ ගහ ඉඳපා කෙලිම එල්ලෙට විදපා. එතකොට තේරෙනවා යන්න බාරක් තිබේ නම් ඇස්සොඳර තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුල ආවු එකේ කුසේ. ඒ සැකහැර දැන ගැනීම එනකොට තීරණා බුදුරජාන් වහන්සේනම් පහළුණේ අවුරුදු 2600 බව හැබෑව උන්වහන්සේ පහළුණේ ඉන්දියාව බවත් හැබෑව උන්වහන්සේ කතා කරෙත් වෙන භාෂාවක් බව හැබෑව. නමුත් මගේ ජීවිතේ දැන් එල්ලයක් එලියක් පාරක් පෑදිලා තියෙනවායි කියලා යමක හේතුපාදක කාරණා හොයන්න තරම් කලබල වෙන්නේ නැතුව විනිශ්චය කරන්න යන්න එපා. අපිට එහෙම විනිශ්චයකාරක තනතුරක් කවුරුත් දීලා නැහැ. දෙන්නේ කාටද විනිශ්චකාරක තනතුරක් අපි කවුරු හරි දෙනවද දෙන්නේ ඒ විනිශ්චකාරය ලව්වා මට හොඳ විනිශ්චයක් ගන්න. දැස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යන ගමන් මේ බාලමල්ලි කෙනෙක් ඇවිල්ලා කතා කරලා කිව්වා අනේ ස්වාමි දරුවනි අහිත්‍යක් සිද්ධ වෙලා තියෙනවා මන්ට මේකට ස්වාමි දරුවෝ උදව්වක් කරන්න කියලා. මේක බණ කතාවක් නම් තමයි ඉතින් මම මේ නිකන් කියන්නේ. ඒකකොට මේ යේසුස් වහන්සේ නැත ලැහුවලු. ඒස්කල අපි අපච්චි ඉන්න වෙලාවේ කිව්වා අපි සහෝදර 8 දෙනෙක් හිටියා 8 දෙනාට සමානව බුදුලේ බෙදලා දෙන්නේ කියලා. අපි ලුකෝයේ සීරම ගත්තා. අනේ මේක විසඳන්න. කුමාරි කරලා මේ මගේ කොටසෙන් දෙන්න කියලා කියන ඊට පස්සේ කළු මම නීතිඥයක් කිරුවේ කවුද? මට කවුද දුන්නේ මේ විනිශ්චයකාර পদවිය? දැන් මෙයා මේ දෙන්න හදන්නේ මොකටද? එයාගේ කොටස හදාගන්න. අපි ඕනම කෙනෙක් අපි විනිශ්චයකාරයෙක් බවට පත් කරන්න හදනවා නම් මේ කොහොද යන පිස්සු පිහට්ටෙක් වෙන්නේ මම? එයාට කොටස එයාට ඕන දේ කරගන්න. ඉතින් අපිට හිතෙනවා ඉතින් නිකම්ම හම්බෙනවා නම් නීතිඥ পদවිය, නිකම්ම හම්බෙනවා විනිශ්චයකාර পদවිය. දෙපැත්තේ කාරණ තලකා බලලයි දෙන්නේ තීන්දුව උදහස්. අරදිකාරයෝ විත්තිකාරයෝ සීල දෙනාමත් නිදහස් කියලා අපි අයියා වෙන්න හද. දන්නේ එතකොටම ලනුව කාලා ඉවරයි කියලා. දන්නේ එතකොටම ලනුව කාලා ඉවරයි කියලා. ඒ මොකක්වත් ඕනේ කවුරු හරි එනවා නම් තමයි ළඟට. අනිත් පාර්සෙ ගණ ගහන්න කියන්නේ. බයිලා කතා මොකුත්ම නැහැ. කාට හරි චෝදනාවක් චෝදනා කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මේ විනිශ්චය කරන්න නැත්නම් විභාගයට ගන්න අනිත් පක්ෂෙ ගේන්න කියන්නේ. ආවෝ මේ පැත්තටවත් මට යන්න බෑ පුදුම බයත් ඉනදී මඩ කරන්න දෙන්නේ පුළුවන් නම් අනිත් පක්ෂය ආරම්භරේ චෝදනා කරන්න පුළුවන් මේ නිසා අපි අත ගාලා තියෙන ප්‍රශ්න තමයි අපි විනිශ්චය කරන්න කියලා ගාගෙන තියෙන ගාගැනිල්ල දැනගත්තොත් අපි මේ දෙන ලනු කාලානේ මේ අපි විනිශ්චය නීතිඥ වෙන්න හදන්නේ විනිශ්චයකාර වෙන්න හදන්නේ කිසිම කෙනෙක් පිළිබඳව තව කෙනෙකුට විනිශ්චය කරන්න අයිතිය බුදුහාමුදුරුවෝ තියලා නැහැ කිසිම තැනක තියලා නැහැ අපිට පුළුවන් එකිනෙක හදා බෙදා ගන්න අපිට පුළුවන් අපේ ජීන සත්වලට කතා කරන්න කිසිම කෙනෙකුට දුන්නේ නැහැ හැම ශාස්ත්‍රෝරේක්ම නැති වෙනට අපොස්තල්ස් රපත් කරා බුදුරජාණන්සේ ගාව නැහැ අපොස්තල්ස් රපත් කිරිලා බුදුරජාණන්සේ කිව්වේ සංඝයා හතර දිනක් එකතු වෙලා විනිශ්චයක් ගත්තා නම් ඒකේ හතර දිනට විසුද්ධයි හතරට අඩු වෙන්න බෑ සංඝයා හතර දිනක් එකතු වෙලා ගත්තොත් විනිශ්චයක් ඒ පරිසරෙට ඉච්චරයි අයි මම එනකන් ඉන්න එපා ඉන්නවනම් වෙන කට්ටියක් ඒ කට්ටිය එකතු වෙලා විනිශ්චය කරගන්න. මොකද දන්නවා මේ ළමා සෙල්ලංගේ කැ තියෙන ප්‍රශ්න. භාවනා කරන්න වෙලාවක් නැහැ. සතිමත් වෙන්න වෙලාවක් නැහැ මේ සංකීර්ණ ප්‍රශ්න. අන්නේ අධිපොක චෛතසිකේ එනකොට යාට තේරෙනවා මේ ප්‍රශ්නේ නේක වළක්වන්න යාටවත් මටවත් බෑ. හැබැයි මේ හැම එකටම උත්තරයක් තියෙනවා. හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා. ඒ නිසා විනිශ්චය කරන එක නම් හොඳ පැහැදිලි මනසක් ඇතුව තියානින්න ඕනේ. උන්ට අහුම්කම් දෙන්න ඕනේ. පූර්ව නිගමන නැතුව ඒකල දෙපැත්තේ කාරණා දහලා කබලලයි දෙන්නේ තීන්දුව උදහස්. කැකිල්ල රජුරු ඔයි මේ එන්නේ ඉඳපල්ලා නිස්සද්ද වෙලා කියලා කිසිම ඔය ලෝකේ ප්‍රශ්න තිබුණාට බාධාවක් වෙන්නේ නැහැ භවනා ගමනට. අවුරුදු 40ක් මම මේ කරලා තියෙනවා. අවුරුදු 40ක් ජීවිතේට මට ඕන තරම් ප්‍රශ්න ඇවිල්ලා තිනවා කිසිම දවසක ඒ වෙලාව විශ්නන්න පුළුවන් දෙපැත්ත ඉන්නවනම් මම කතා කරලා මට විනිශ්චයකාරකමක් නැමේ උදව් වැඩ කරනවා බැරි නම් මං කියනවා කරුණා කරලා දවස් දෙකක් දෙන්න දවස් දෙක බුදියාගෙන තුන්වෙනි දවසේ උදේට එනදී මං කියන්නම්. ඒක තමයි මගේ විනිශ්චය. ඒ දවස් දෙක හොඳට නිින්ද ගියෝ ෂුවර් මට එන විනිශ්චය හරි. ඒ දවස් දෙකම නිින්ද ගියේ නැත්තම් එහෙනම් මම දන්නවා මට සුදුසුකම් නැහැ. මගේ බොළු අවුල් වෙලා තියෙන්නේ. අන්නේ දේ අයින් කළා මේ හිතට මඩපය සහිත කලයකට ඉගිනියටයක් දාපුවාම ඉගිනියටේ ඔක්කොම කලල් මඩ අරගෙන යටට ගිහිල්ලා වතුර පැහැදිලි කරනවා වගේ මේ හිතේ තියෙන සැක සංකා දුරු කරනවා తాවකාලිකෝ මේ අදිමොක්ක චෛතසිකේ. ඒක අම්මා අප්පට වැඩි විශ්වාස කරන්න පුළුවන්. ඒකේ ඉන්නේ අරමුණක් හටගන්න තැන දැක්කොත් විතරයි. ඕනිම අරමුණක් හටගන්න තැන දැක්කොත් ඉවර වෙන තැන දැක්කොත් පේනවා මේක තියෙන්නේ එකම න්‍යාය. ඒක මේ මෑතක තියෙන කැවෝස් තියරිකේ පෙන්ලා දීලා තියෙනවා ෆ්‍රැක්ෂන් ෆ්‍රැක්ටල් තියරිකේලා. මේ හැම ලෝකෙම සිදුවෙන ක්‍රියාවලිය ඔක්කොගෙම සමානතාවයක් තියෙනවා කියනවා. වලාකුලක කෙලවර තියෙන හැටි මුහුදු රැල්ලක අගයි ගහක දැල්ලයි ගින්නක දැල්ලයි ඔක්කොම එක පැටර්න්. කොළෝගේ කොහෙද තිබ්බත් ඒක නිසා මේක ඒ ෆ්‍රැක්ටල් ටික දැනගත්තට පස්සේ ඕන දෙයක් විස්තර කරන්න පුළුවන්. එකක් දැනගනි. ඔක්කොම දැනගන්න කිසිලා එකක් පිරිසිඳ දැනගනි. පිරිසිඳ දැනගන්නකොට සෝවාන් වෙලා නැහැ. නමුත් කියනවා අර්ධ සෝවාන් එහෙම නැත්තම් කියනනම් චුල්ල සෝතපන්නයි. මොකද්ද සෝතපන්න? මේ අපිට මේ පේන ප්‍රශ්නේ මතුවෙනකොට ඕක වෙන එකක් ඉවර වෙනට වෙන එකක්. ඒ නිසා අපිට පේන ටිකෙන් විතරක් අල්ලගෙන විනිශ්චය කරන්න හදනවයි කියලා කියන්නේ අයිස්බර්ග් එක දකින්න නැතුව ටිප් ඔෆ් ද අයිස්බර්ග් දැකලා විනිශ්චය කරන්න හදනවා. අයිස් කැටයක් වතුරට දැම්මහම ඒකේ 10%යි එළියේ තියෙන්නේ. 20%ක් 90%ක් යට මේ පේන කෑල්ල විතරක් බලලා අපි විනිශ්චය කරාට මේ පොඩි කොටසකට අර 90% කිසිම සහයෝගයක් ලැබෙන්නේ යಾದෙන්නේ ඒ විනිශ්චය යಾದෙන්නේ විනිශ්චය කරන්න ඕනේ නම් විවේකීව නැතරලා හොඳට ප්‍රශ්න විස්තර කරමු ප්‍රශ්න විස්තරේ විතරමයි මේ උත්තරේ වෙලා තියෙන්නේ ඒ නිසා තමන්ගෙන ප්‍රශ්න පිටින් එන ප්‍රශ්න භාවනාමය ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න දේශපාලන ප්‍රශ්න කොයි එකාවත් මේ කාංකා විතරණ විසුද්ධිය එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ සැකහැර දැනගැනීමේ ලැබෙන විසුද්ධිය ඒකට අදිමොක්කේ කියලා කියනවා. ඒක පුදුමාකාර සාන්තිය ලැබෙන දෙයක්. තාම නිවන් දැකලා නැහැ. හැබැයි නිවන් දකින්න ඉස්සෙල්ල පේනවා දැන් නම් පාර යන එක අර ට්‍රැක් එක හරියාගෙන එනවයි කියලා. ඒ හරියාගෙන එන එකට සාමාන්‍ය ජීවිතය අපිට කියලා තියෙන්නේ නිතරම වගේ තමන්ගේ ආතතිය අඩු ගතියක් දැනෙන. නිතරම වගේ තමන්ට අසහනිය අඩු ගතියක් දැනෙනවා. නිතරම වගේ හිතන මේ ප්‍රශ්න එන පරිසරයක ඉන්නවට වැඩිය පුළුවන් තරම් මම පරිස්සම්. යත්ත මේ ප්‍රශ්න විසඳලා ඉවර කරන්න බෑ. ඉතින් ඒක නිසා ක්‍රම දෙකකට යා බලනවා. මට නිතරම වෙනදට වඩා මේ සාන්ති කරගත් එක විවේක එක ආතතිය අඩු තත්ත්වයක ඉන්නවද මම මේ ආතතිය අඩු තත්ත්වයට ජීවන රටාව සකස් කර ගන්න. නැත්නම් අසේවනාච බාලණං පණ්ඩිතානංච සේවනං. මේ සඳහා තියෙන එකම සහැදිලිම ක්‍රමේ තමයි මෝඩිව ඇසුරු කිරීමන්ත කරන්න. පළවෙනිම මංගල කාරණා. මේ මෝඩිව ඇසුරු කිරීම නතර කරන්නේ නැතුව මේ හොදෝදමඩේ තමතම මේක ඉඳගත්තුත් එහෙම කවදාක ප්‍රශ්න වල කෙලවරක් නැහැ. ඒ නිසා පටන් ගන්නකොට අපි ඉන්නේ ගොඩක් කලව මේ තමයි අපිට විනිශ්චය කරගන්න බැරි තැනක මොකද මේ කාංකා විතන විසුද්ධියෙන් පස්සේ මේ වෙන දේ තමයි එයා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට යන්න හදනවා නැත්නම් ප්‍රතිපදාවට යන්න හදනවා එයා දන්නවා ඒකට ওই අනම්මනන් දේවල් නැතුව ඒ ඔක්කොම පොඩ්ඩක් ඉස්තර මිනිස්සුන්ට සිරිපාදයන් දෙච්චාම ඉදම් බූදල් ලීලා දිල යනවායි කියනවනේ ඒ ඉද නැද්ද ෂුවර් නැහනේ ඒ වගේ මේ කාංකා විතන විසුද්ධිය ඇති වුණාට පස්සේ ආට තේනවා ওই සෙනක කොටේ ගහක මේ රණ්ඩු සල්වල් කරන මේ කරන්න බෑ විවිකේ හදා ගන්නවා. ඒ හදා ගන්න එකත් තාමත්ම ප්‍රයෝගශීලී වෙන්න ඕනේ. එහෙම නැත්නම් මිනිස්සු දැනගත්තොත් එහෙම කොහෙන් හරි කෝක දානවා ඒකට. හැකිලි දානවා. සංයෝජන දානවා. ඒ නිසා ඒ කාංකා විතන විසුද්ධිය දක්වා මේ ගෙනියන භවනා ක්‍රමයට තමයි භවනා ක්‍රමයට අපි කතා කරන මේ විචිකිච්ඡාව ගැන ගත්තොත් මේ විචිකිච්ඡාවේ මුල් කොටා මේ කංකා මේ අදිමොකේ එනකන් ශ්‍රද්ධාව තමයි වැඩ කරන්නේ. ශ්‍රද්ධාවේ අනිත් පැත්ත තමයි විචිකිච්ඡාව කියන්නේ. කහට හරි ශ්‍රද්ධාව වෙනුවට එයා මේ හැමදේම හේතු කරුණු දක්වලා එහෙම නැත්නම් සාකච්ඡා කරලම ගන්න ඕන කියලා කියනවා නම් ඒක චිත්තෝපක්ෂේෂ ධර්මයක් වංචනික ධර්මයක් කියලා කියනවා. ඒ මොකද උභේපක්ක සම්තිරණ වශයෙන් විචිකිච්ඡා වංචේති කියලා තියෙනවා. මේ Tamanට හොඳට යන්න පාර තියෙද්දී ආයස්සරයක් අර දෙපැත්ත සලකා බලමින් මේ අනවශ්‍ය පටලවිලි පටලව ගන්න අනවශ්‍ය වාද විවාද වලට යනවනම් එයා දයා හිතන්නේ මේ දෙපැත්ත සලකා බලන පක්ෂයක් ගන්නෙ නැති විනිශ්චකාරී දෙපැත්ත අහගෙන ඉන්නවා වගේ කියලා තමයි හිතන ලොකු මේ දැනුමක් සාදාන නමුත් වංචනික ධර්මයක් වැඩ කරන්නේ විචිකිච්ඡා වැඩ කරන්නේ මේ තේරෙනවා නම් කල යුත්තේ මේකයි කියලා ආඩයම් මෙයන් අහගෙන ඉන්න දෙයක් නැහැ තමන් ගත්ත ගියා අහන්න ගියොත් පිස්සු පියාට තමයි මේකට උත්තර දෙන්නේ ඒක නිසා විචිකිච්ඡාවේ අදිමොක්කේ යාවට පස්සේ අදිමොක්කේ පහල කරලා තියෙන ඇදහිල්ලේ නෙවෙයි අද්දකීමෙන් එතෙන්ට එනකන් විශ්වාසයෙන් යනවා ඉතින් මේ අදිමොක්කචෛසිකේ ආවට පස්සේ යාට උපමාන ටිකක් තියෙනවා මෙහෙම මෙහෙම කරලා බැලුවොත් මොකද වෙන්නේ කියලා. එතකොට යා පුළුවන් තරම් ඒක නැවත 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 ඒ තමන්ට ඒ අදිමොක්කේ පහළ වෙච්ච ක්‍රමේ තමන්ට විශ්වාසයේ පහළ වෙච්ච ක්‍රමයට ගැළපෙන විදිහට කටයුතු කරගෙන යන්න. එතෙන්ට එනකන් සද්ධා විදි කියනවා පටන් ගන්න සද්ධාව මේ විචිකිච්ඡාට විරුද්ධ ධර්මේ පටන් ගන්න සද්ධාවට කියනවා අමූලික සද්ධාව පසාද සද්ධා. ඒක මේ අත්දකලා ගන්න එකක් නෙවෙයි බුදුහාමුදුරු ඇත්තයි බුදුහාමුදුරු ගාව ඉන්නකොට මට භාවනා හරියනවා හොඳයි ප්‍රශ්නයක් නැහැ ඒ මල පහන පූජා කරන්න ලස්සන බුදු පිළිමයක් ඉස්සරහින් තියාගන්න හොඳට අතපය සීතල කරන්න ඒ සියලුම ඒ ඇඩුම් කුඩුම අඩුම කැඩුම සියල්ලම ප්‍රසාද සද්ධාහට වෙන්න භාවනට ආධාර වෙනවා නමුත් අර අදිමුක්ක චෛතසිකේ පහළ වෙනකොට යාට තේරෙනවා ආරම්භයේදී ඒක එහෙම වුණාට අරමුණ ඉස්මතු කරගත්තට මේ අරමුණේ මුල දකින්න තරම් ඥාන සම්ප්‍රත්‍ය සම්පත්‍ය නැත්තම් ආය පූජා විදි වලින් ඒක ගන්න බෑ. ඒකට තමන්ම අරමුණ මතු වෙනකන් ওই පූජා විදි ඔක්කොම වටිනවා. අරමුණ මතු වුණාට පස්සේ මේ අරමුණෙහි ආරම්භේ කොහොමද මේක යන්නේ කියලා බලන්න පුළුවන් ගන්න අර විමසුම් ඥානය විචිකිච්ඡාවට විචාර බුද්ධිය කියලා කියනවා. විචිකිච්ඡාව අර විදියට ඉෂ්ටිත සාර විදියට අයින් වෙනකොට පළවෙනිම ඇති වෙන දේ තමයි විමසලා බලලා විචාර බුද්ධියෙන් මම මේක වැඩ ගන්නවායි කියලා. ඒ නිසා නීවරණයක් වශයෙන් විචිකිච්ඡාව මත වෙනකොට ධානාංගයක් වශයෙන් තියෙන මේ විචාරය තමයි නැත්නම් අරමුණක් විචාරය කියලා මෙන්න මේමයි විස්තර කරන්නේ මට තේරෙන තාලට. ආස්වාස ප්‍රසවාස දෙක අපිට ඉස්මතු කරනයි කියලා කියමු. එතකොට යාට තේරෙනවානේ මේ සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි දැන් මේ ආස්වාස් ප්‍රසවාසය කියලා. එතකොට ඒ අනික් දෙයින් ආස්වාස් ප්‍රසවාසයේ වෙන්කොට දැනගන්න එක ਵਿਚාරය කියලා කියනවා. ඊට පස්සේ අපි හිතමු මේක තවදුරටත් පිරිසුදු කරගන්න ආස්වාසේ ආස්වාසේ කියලා මෙනෙහි කරනවා. ප්‍රසවාසේ ප්‍රසවාසේ කියලා මෙනෙහි කරනවා. යාට තේරෙනවා දැන් හරි ආස්වාසේ එනකොට මට හරියට මෙනෙහි කරන්න පුළුවන්. ඒ සද්ද වේදනා හිතුලින් අයින් කරපෙක නෙවෙයි දැන් තියෙන්නේ ආශාසිර ප්‍රසවාසයෙන් වෙන් කරනවා. එතකොට ප්‍රසවාසය ප්‍රසවාසය කියලා මෙනෙහි කරනවා. කොයි වෙලාවක හරි මෙයාට මේ ආශ්වාසයට ඊටම ආවේනික වූ ප්‍රසවාසයේ නැති ලකුණු ටික පැහැදිලි කරලා කියන්න පුළුවන් නම් ඒකට විචාර බුද්ධිය කියලා කියනවා. ප්‍රසවාසය එනකොට දැන් ආශ්වාසයේ නැති ප්‍රසවාසයට පමණක් ආවේනික පෞද්ගලික අත්‍යන්ත ලක්ෂණ වෙන් කළා අන්තරන් කියන්න පුළුවන් නම් කන්දේගල බේරුවා වගේ ඒකට කියනවා විචාර බුද්ධිය කියලා. ඉතින් ඒක කවුරු ළඟ තියෙන එකක්? කාටවත් කියන්න බෑ එහෙම නෑ කියලා. නමුත් ඒකට උත්ප්‍රේරණයක් දීලා ආස්වාසේ විලාජමක ප්‍රසවාසයේ නෙවෙයි කියලා දැනගන්නවා. නිකන් හිතලා නෙවෙයි අත්දැකීමේ. ප්‍රසවාසයේ විලාජ දැනගන ආස්වාස නෙවෙයි කියලා. අන්නේ විචාර බුද්ධිය තියෙන කෙනාට සැකයක් කවදාකවත් එන්නේ නෑ. සැකයක් එන්න බෑ. මොකද ඒකට අදාළ නැත්නම් ඒකේ ප්‍රතිනිධිය ළඟ තියෙන නිසා ඊට පස්සේ මේ ආස්වාසිය මුල මෙහෙමයි මැද මෙහෙමයි ප්‍රසවාසිය මුල මෙහෙමයි මැද මෙහෙමයි කියනකොට අර සැකේ ඇති වෙන්න තියෙන අඳුරු ගුහාවල් අපහැදිලි තැන් එන්නේ අඩු වෙන පටන් ගන්නවා. අඩු වෙන පටන් ගන්නකොට භාවනාවට පුදුමාහාර කැමැත්තක් ඇති වෙනවා. එහෙම නැත්නම් අරමුණ අත නෑර පවත්තගෙන යන්න පුළුවන් ගතියක් එනවා. ඒකට අපි කියනවා අඛණ්ඩ සතිය කියලා. සුපතිත්‍ත සතිය කියලා. එතකොට අරමුණත් එක්කම සතිය පිහිටන මිස අර බාහිරේ කියන කිසිම දෙකින් බාධාවක් නැහැ. හරියට මේ වැස වෙලාවට කොන්ක්‍රීට් කොටයක් දාගත්තා වගේ අරමුණත් එක්කම ඉන්න පුළුවන්. මොකද ඒ විතරක් නෙවෙයි අරමුණේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන වශයෙන් කියලා තියෙන විස්තර ඒක නිකන් මේ කෑමක් කනකොට ඒකේ තියෙන රස ටික අඳුර ගන්නවා වගේ කියන්න පුළුවන්. අන්න ඒකට අනුග්‍රහ කෙරුවොත් ඒකට උත්ප්‍රේරණය කෙරුවොත් විචිකිච්ඡාව අයින් වෙලා ඒ වෙනුවට අධිමුඛ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ මට්ටමට ගියාට පස්සේ තමයි කියන්නේ යට චුල්ලසෝතාපන්න මේකට ධම්මට්ඨිති ඥානය කියනවා. ධර්මයේ පිහිටියා බුද්ධ ශාසනයෙන් ඇස්සසිල්ලක් ලැබුවා ප්‍රතිෂ්ඨාවක් ලැබුවයි කියලා බුදුන්සේ කියනවා. බුදුන්සේ දේශනා කරනවා පඨමා කෝසු සීම ධම්මට්ඨිති ඥානං පච්චානිබ්බාන. නිවනේදී ඉස්සෙල්ලා යාට මේ කරගෙන යන භාවනාවේ අරමුණ පිළිබඳව පුදුම විශ්වසනීය භාවයක් එන්න පටන් ගන්නවා. මේක උදේ බැලුවත් ඔච්චරයි, දවල් බැලුවත් ඔච්චරයි, රැට බැලුවත් ඔච්චරයි, ළඩ වෙනකොටත් ඔච්චරයි, බඩගිනි වෙලාවෙත් ඔච්චරයි, සීතල වෙලාවෙත් ඔච්චරයි, ගමන කැන්ඩිසලත් ඔච්චරයි. හැම තැනම යෝධයෝදා බලනකොට පේනවා ඒ ගතිය වෙනස් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, ඒකේ නාට තේරෙනවා මේක මට විතරක් තේරෙන දෙයක් නෙමෙයි, මේ ඉන්න ඔක්කොටම තේරෙනවා. කිසිම කෙනෙක් මේක ගණන් ගන්න නැතිකම නිසා ඒගොල්ලන්ට සැකේ තියෙනවා. හැබැයි ඒගොල්ලෝ මං වගේම පිංවන්තයි. ඒ ඕනම කෙනෙකුට මෙතෙන් දෙමු කරවන්න පුළුවන් නම් ඒගොල්ලන්ට පුළුවන්. මේ භාවනා කරන අයට විතරක් තියෙන එකක් නෙමෙයි. මට විතරක් වෙච්චි බුද්ධියට සින්න වෙච්ච එකක් නෙමෙයි. ඒ නිසා කිසිම කෙනෙකුට දොස් කියන්න හිතෙන්නේ නැහැ. මොකද එයා දන්නවා. ඉතින් එයා සැකෙන් බලන්නේ ඒ උපගන්නේ පාවිච්චි කරලා නැහැ. ටූල් එක පාවිච්චි කළා නේද? ඉතින් හරියට ඇහුවොත් කියලා දෙන්න පුළුවන්. ඒක ඔතන ඉන්නකොට ඉතින් සැකෙන් නැතු වෙන මොනෝ කරන්නද? සැක නැති කරන්න නම් මෙන්න මෙතෙන් දෙන්නේ කියලා. යෝගයෙන් තමන්ටත් වෙනවා ওই අතරමැද විශාල සැකසහිතතෙන්. ආවට පස්සේ අපි කේන්දර බලන්න යනවා, පේන හඬ යනවා, දෙයන්ට නූල් බඳි විඩාල දේවල් කරනවා. කොරස් කටේවත් අත දාගන්න බැරි වෙලාවල් එනවා. ආයෙසරයක් දවසක ගිහිලා ඊට සතිය පිහිටියට පස්සේ පේනවා අනේ මටත් ඔච්චරම තමයි. මේ ධර්මයේ විනානත්ති පිතාච මාතා කියලා ධර්මයේ පිහිට නැතුව හොයන්න ගත්තොත් නන්නත්තාර. ඒකෙන් වැඩ ගන්න විශාල ප්‍රේතයෝගයක් ඉන්න වටේ. පිසාචෝගය. ඊහර තකතිරු මිනිස්සුව තමයි ඒකට අහු වෙන්නේ. ඉතින් ඒ වුණත් කමක් නැහැ මේ මනස පස්සේ හරි ඇවිල්ලා සතියෙන් මේක විශ්නගත්තට පස්සේ පේනවා. මේක තමයි බුදුහාමුදුරේ ඒ කායන මාර්ගය වගේ කියලා දුන්නේ. ඒ සැකහර ගන්නකට අරගෙන එමෙ යනකොට ඒ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේක හරියට ඒ විදිහට හොඳට යොදවලා කෙරුවොත් ඒ කෙනා ළඟ ඉන්න අයටත් ඒ සැක නැතුව වැඩ කරන එක්කනාගේ ආශිර්වාදේ සැක නැතුව වැඩ කරන එක්කනාගේ තියෙන good vibration උදව් වෙන්න පටන් ගන්නවා කිය. එක්කෙනෙක් මෙහෙම නිසකව එක්මෙනෙක් මෙහෙම නිසලව මේ හරියටම ධර්මීයමයි වෙන මොකුත් නැහැ කියලා වැඩ කරන ගත්තොත් ඒක බෝ වෙන ලෙඩක්. ඒකට කියන්නේ සංක්‍රමණික රෝග කියලා. එක්කෙනෙකුට ඇති වුණොත් ඇති gedaraක මුළු කන්තෝරුවකම මුළු භාවනා මධ්‍යස්ථානයක ඒ මිනිහගේ වැඩ දිහා බලනකොට අනිගොල්ල ඔක්කොම ඒවට ඒකවල සාමාන්‍යයෙන් ගොනු වෙන්නේ ශ්‍රද්ධාවෙන් තමයි අද්දකලා නෙවෙයි. නමුත් අර ගොනුවට මෙයා උදව් වෙනවා. ඒක නිසා මේ භාවනා කරලා කොයි වෙලාවක හරි සැකයට දැනගන්නවයි කියලා කියන්නේ තමන්ඬ විතරක් වෙන සේවයක් නෙමෙයි. ඒක සාසනික සේවයක්. ඒක සාසනික සේවයක්. ඒක ගැන හොඳට තේරෙනවා මේ සාමූහික භාවනා කරනකොට එක්කෙනෙක් දෙන්නේ හරි කමන්නේ මට භාවනා කරනකොට මෙහෙම මෙහෙමයි කියලා ඒ සෞඛ්‍ය සම්පන්න වාර්තාව සපේනකොට අනික් සියලු දෙනාටම පොඩි ටිකක් බැටරිය චාර්ජ් වෙන ගතියක් තියෙනවා. අමාරු නම් තමයි. නමුත් අපිත් එක්ක හිටපු එකෙකුට හරි සූප් එක ඇදිලා තියෙනවා. අහගෙන ඉන්නකොටත් ලොකු දෙයක් වෙනවා. ඉතින් ඒක නිසා මේ තැක දුරු කරන නැත්නම් කාංකා විතරණය බලන විචිකිච්ඡා දුරු කරන්න ඕනේ කෙනෙක් ඉන්නවනම් සභාවේ කවදාහකවත් වැරදිච්චව වාර්තා කරන්න එපා. ඒක සැකයට දාන පොහොරක්. අහගෙන ඉන්න මනුස්සයත් මන් දොත්සහයි වෙනවා. හිතනවනම් ඇති මේ විචක්ෂණ බුද්ධියෙන් කරන්න කියලා ඒක කොහොම පැත්තකට දාලා හරි ගිය ටික විතරක් වාර්තා කරන්න. එතකොට නිකන් සමනලීලයට අතු නැමනවා වගේ පාර ලස්සන්ට හැදිලා එනවා. එතකොට Tamanට ඒ විදිහට හැකි සංඥාව තියෙන මේක කරන්න පුළුවන් කියන මිත්‍රයෝ ලං වෙන්න පටන් ගන්නවා. උඩ ඉන්න දෙයියොත් සතුට වෙනවා. මොකද මේ ලෝකේ ඕන තරම් බැරි දේවල් විචාර කරන දේවල් පත්‍රවල තියෙනවා, රේඩියෝ එකේ තියෙනවා, ටෙලිවිෂන් එකේ තියෙනවා. කරුණා කරලා ඒ සැක නොදන්න දේවල් සැක මේ විචිකිච්ඡා කරන දේවල් වලින් මේ කමටහන් වටව පුරවන්න එපා. හරිය හොඳ ටික විතර දාන්න බැරිම නම් හරි ඒ තැන ටික ලියලා අන්තිමට දාන්න මෙහෙම තිබ්බට මොකද හැබැයි ගොඩක් වෙලාවට නම් මං හිතියේ මෙහෙම කක්කාවේ තමයි හැබැයි එක මැණිකක් හම්බුණා මුළු ඇලි තාච්චියක් අතක ගහිනකොට කියලා මැණික ගැන කියලා පස්සේ ඉතුරු කුණු අරප ලියන්න හැබැයි වැලි තාච්චියෙන් පටන් ගන්න පටන් ගත්තොත් ඒක ඉතින් අපි උසාවියෙන් අහිං කරන නඩුව ගන්නෑ වැඩක් නෑ මොකද යාගෙන් වෙන්නේ අහගෙන ඉන්න මනසට සැක ඇති වෙන ඉතින් ඒක නිසා එම සැක නැතුව භාවනා කරන කෙනෙක් ළඟ හිටියත් අයියා ලෝකසාන්ති කිව්වේ භවනා නොකිරුවට කමන්නේ භවනා කරන්න කියන රචන කිව්වෙත් නෑ වැඩ කරන කෙනෙක් ළඟ හිටියත් ඇති කියලා. මොකද මේ මනුස්සයා මේ කඹේ ඇවිදගෙන යන හැටි ඒ නැවිගේෂන් එක ගන්න ප්‍රශ්න නැතුව නෙමෙයි. ලක්ෂයක් ප්‍රශ්න තියේදී හරියට වෙලාව බලලා රූල අරගෙන නැව අරගෙන යන කප්පිත් එක් වගේ ගමනක් යන. ඒක මේ බුදුහාමුදුර දෙකපම වැඩි වෙයි කියලා හිතනවා ඇති මටත් නම් සැකයි ඒක නෙමෙයි හිටියත් නැසත් ඔච්චරම තමයි. උගදෙනකේ තයිනේ මහිත්‍ය බුදුහාමර වහපුවාම මේ රැල්ලට මේ නැව පිටිපස්සේ එහෙම දාගත්තාම ඇදලා යනවනේ යන්න පුළුවන් වෙයි කියලා. ඒකට කියන්නේ AD කරන්ට් එක අල්ලගෙන යන්න පුළුවන් කියලා. ඒ වුණාට කොහොම කරත් තමන්ගේ සැක ටික සමන් දුරු කරගන්න. ඒක නිසා අපි මේ කරගෙන යනකොට අපිට ලැබිලා තියෙන ආයුධ උපකරණ ක්‍රමසහවිදි හොඳටම ප්‍රමාණවත්. ආය වෙන කිසිත්ම අඩුවක් නැහැ. ඒකේ අවස්ථානුකූලව ඒ ක්‍රමසහවිදි යොදා ගැනීමේ සූරභාවය විතරයි අවශ්‍ය කරලා තියෙන්නේ. ඒ සඳහාත් වෙන ස්ථිර සාරක්‍රමයක් නැහැ. ට්‍රයිල් ඇන්ඩර් එක විතරයි තියෙන්නේ. නැවත නැවත කරමින් තමන් ළඟ තියෙන ආයුධ, උපකරණ, දැනුම, ක්‍රම සහ විදි නියම වේලාවට යොදාගෙන තමන්ගේ මේ සාසනේ ඍජු කර ගැනීමට මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා. ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.